Order, please. ගරු කතානායකවරයා විසින් කරන ලබන නිවේදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව මරණ දඬුවම් අහෝසි කිරීමේ නැමැති පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ හැම ඉදිරිපත් කළ ලද පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණ දැන දීමට කැමැත්තෙමි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 120 ව්‍යවස්ථාව ප්‍රකාරව යම් පනත් කෙටුම්පතක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට තිබෙන අනුකූල බව ප්‍රකාශ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ අධිකරණමය බලයක් නොමැති බැවින් මෙම පෙත්සම් තුන ශ්‍රේෂ්ඨාධිකරණ විසින් ප්‍රතික්ෂේප කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණ අද දින කාර්යසටහන් දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතුයි මම නියුක් කරමි. දෙවැනි නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 121(1) ව්‍යවස්ථාව ප්‍රකාර නිවාඩු සංශෝධන නැමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ හැම ඉදිරිපත් කරන ලද පෙත්සම් දෙකක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය දැනුම් දීමට කැමැත්තෙමි. මෙම පනත් කෙටුම්පතෙහි විධි විධාන අනුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල අනනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ යෝජනා කර ඇති සංශෝධන මගින් නීති සම්පාදනයේදී වඩාත් පැහැදිලිතාවයක් ගෙන දෙන බව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයේ වැඩිදුරටත් දන්වා ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද දින කාර්යසටහන් දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතුයි මම නියෝග කරමි. ලිපි ලේඛනාදී පිළිගැන්වීම ගරු සංචාරක සංවාදන වනජීවී සහ ක්‍රිස්තියානි අගමැති කටයුතු අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2018 වර්ෂය සඳහා ජාතික උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව තිරසර සංවර්ධනය හා පරිසරය සහ ස්වාභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු මුදල් අමාත්‍යතුමා.
යෝජ්‍ය කතානායකතුමනි, 2019 අංක 6 දරන විසර්ජන පනතේ 6(1) වගන්ති යටතේ 2019 6 මාසයේ 1 දින සිට 2019 7 මාසයේ 15 දින දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සිදු කරන ලද පරිපූරක වෙනස් වෙන්කිරීම් පිළිබඳ සටහන මම ඉදිරිපත් කරමි. එම පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු කර්මාන්ත වාණිජ කටයුතු දිගාරින්න මතෙන් පුද්ගලයන් නැවත පදිංචි කිරීම සමපකාර සංවාදන බුතිය පුණු සහ නිපුණතා සංවාදන අමාත්‍යතුමා.
නියෝජ්‍ය කතානායකතුමනි, 2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ වාර්ෂික වාර්තාව හා ගිණුම් සහ ශ්‍රී ලංකාවට ආනයනය කරන කිරිපිටිවල ප්‍රමිතිය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු පිළිබඳ අතුරු වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තා නිෂ්පාදන හා සේවා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු කෘෂිකර්ම ග්‍රාමීය කටයුතු ආර්ථික කටයුතු වරිමාර්ග දේවර සහ ජල සම්පත් සංවර්ධන අමාත්‍යතුමා.
නියෝජ්‍ය කතානායකතුමනි, 2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව කෘෂිකර්මය හා ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු අධිකරණ බන්ධනාගාර ප්‍රසංස්කරණ අමාත්‍යතුමා තුමිය.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2018 වර්ෂය සඳහා නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව නෛතික කටයුතු දූෂණ විරෝධී හා මාධ්‍ය කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු අමාත්‍ය මණ්ඩලයේ සමාජික නොවන කම්කරු සහ බුද්ධිය සමිති සම්බන්ධ අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 128 අධිකාරිය කර්මාන්ත ශාලා ආඥාපනතේ 3 වගන්තිය සමග කියවිය යුතු එකී ආඥාපනතේ 105 වගන්තිය යටතේ කර්මාන්ත ශාලා ලියාපදිංචි කිරීම සහ කර්මාන්ත ශාලා ගොඩනැගිලි සඳහා අනුමැතිය ලබා දීම සම්බන්ධයෙන් කම්කරු හා වෘත්තීය සමිති සම්බන්ධතා අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග 128 අධිකාරිය කර්මාන්ත ශාලා ආඥාපනතේ 34 වගන්තිය සමග කියවිය යුතු එකී ආඥාපනතේ 105 වගන්තිය යටතේ කුමාල බොයිලේරු ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් කම්කරු හා වෘත්තීය සමිති සම්බන්ධතා අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග 128 අධිකාරිය කර්මාන්ත ශාලා ආඥාපනතේ 34 35 36 36 ආ 38 සහ 38 ආ වගන්ති සමග කියවිය යුතු එකී ආඥාපනතේ 105 වගන්ති යටතේ කුමාල බොයිලේරු සහ අනිකුත් පීඩන භාජන පරීක්ෂා කිරීම සඳහා සහතික නිකුත් කිරීම සම්බන්ධයෙන් කම්කරු හා වෘත්තීය සමිති සම්බන්ධ අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග 128 අධිකාරිය කර්මාන්ත ශාලා ආඥාපනතේ 58 ආ වගන්තිය සමග කියවිය යුතු එකී ආඥාපනතේ 105 වගන්තිය යටතේ සේවකයන් අධික ශබ්දයෙන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් කම්කරු හා වෘත්තීය සමිති සමන්ත අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග සහ 128 අධිකාරිය කර්මාන්ත ශාලා ආඥාපනතේ 13 වගන්තිය සමග කියවිය යුතු එකී ආඥාපනතේ 105 වගන්තිය යටතේ ආලෝක කිරීමේ පොදු සම්මත සම්බන්ධයෙන් කම්කරු හා වෘත්තීය සමිති සමන්තතා අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග මම ඉදිරිපත් කරමි. එම නියෝග අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
බොහොම ස්තුතියි. කාරක සභාව වාතා පිළිගැනීම අධ්‍යාපන මානව සම්පත් සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාතය මම කාරක සභාවේ සභාපති ගරු ආශිම මාසිංහ මැතිතුමා විසින් පිළිගන්වමි. ඒ වෙනුවෙන් රෝහිණී කුමාරී කවිරත්න මැතිණිය විසින් ඉදිරිපත් කරනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අධ්‍යාපනය සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කරන ලද 2003 අංක 36 දරන බුද්ධිමය දේපල පනත යටතේ නියෝග සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
බොහොම ස්තුතියි. මහජන පෙත්සම් පිළිගැන්වීම ගරු අජිත් මාන්නාපෙර මැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඉඹුල්ගොඩ 15 ඉඹුල්ගොඩ අංක 134 ඇලීරක් 36 දරන ස්ථානයේ පදිංචි H.W. මාලනී මහත්මියගෙන් ලැබුණු ප්‍රතිසම පිළිගන්වමි.
ගරු සුසන්ත පින්චනේ මැතිතුමා, ප්‍රතිසම 3යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පුහුල්වැල්ල කිරින්ද පාසල් මාවතේ කේසික යන ලිපිණෙහි පදිංචි SBS විතානගේ මහතාගෙන් ලැබුණු ප්‍රතිසමත්, සේරනුවර RB 3 අංක 292 දරන ස්ථානයේ පදිංචි G. රත්නසිරි මහතා සහ තවත් 4 දිනකින් ලැබුණු පෙස්සමත්, චීනවරාය නුවරපාර 5/90 රේවත පටුමගෙන් ලිපිණේ පදිංචි TG චන්ද්‍රකාන්ති මහතුමියෙන් ලැබුණු පෙස්සමත් පිළිගන්වමි.
ගරු ජයන්ත සමරීර මැතිතුමා, පෙස්සම් 3යි.
ගරු කතානායකතුමනි, කළුතර නාගොඩ පැරණි ගුවන්තොටුපළ පාර යන ලිපිණේ පදිංචි චමින්ද කුමාර මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද, දෙනියාය රෝවලාසල බුද්ධ නිවස යන ලිපිණේ පදිංචි AS ප්‍රසංග මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, බෝම්බෝල පාලයන්ගොඩ රණවිරු ජයලත් ජයසිංහ මාවත යන ලිපිණේ පදිංචි YU උපාලි කුලතුංග මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්වමි.
ගරු වෛද්‍ය නනිද ජයතිස්ස මැතිතුමා.
ගරු යෝජක තානාගතුමනි, කළුතර රෙමුණගොඩ යන ලිපිණෙහි පදිංචි R. තිලකානන්ද මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
පොමසූති පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්ය සභාව යොමු කරන ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු හේෂාවිතාන මැතිතුමා.
මහානගර නියෝජක තනයි.
ගරු මහා මාර්ග මාර්ග සංවර්ධන කනිෂ්ඨ සංවර්ධන සම්පත් සංවර්ධන අමාත්‍යමය නැසීමට.
ගරු නියෝජක තනායකතුමනි, ආයක CPS තෙල් ආයතනයේ ලියාපදිංචි වී ඇති පෞද්ගලික බවුසර රථ හිමියන්ගේ සංඛ්‍යාව 421යි. ලංකා ඛනිජ තෙල් පෞද්ගලික බවුසර රථ හිමියන්ගේ සංගමයේ සමාජික සංඛ්‍යාව පිළිබඳව විස්තර CPS තෙල් ආයතනය සතුව නැත. අයන්න 2 CPS තෙල් ආයතනයේ ලියාපදිංචි වී ඇති පෞද්ගලික බවුසර රථ හිමියන්ගේ විස්තර ඇමුණුම් අංක 1 දැක්වේ. ඇමුණුම් අංක 3 2019 වසර සලකා බැලීමේදී ජනවාරි හා ජූලි මාසයන්හි ඉන්ධන මිල අඩු වීමක්ද, පෙබරවාරි මාස මාර්තු මැයි ජූනි මාසවලදී ඉන්ධන මිල වැඩිවීමක්ද වාර්තා වී ඇත. මේ ආකාරයට සිදුවන ඉන්ධන මිල විචලනයක් සලකා මෙම සමාජිකයන් මුහුණ දෙන දුෂ්කරතා හඳුනාගනු ලැබේ. අයන්න 4 වර්ෂයල තුළ සිදු වූ සමස්ත මිල විචලනය මෙන්ම අනෙකුත් සාධකද සැලකිල්ලට ගෙන ප්‍රවාහන දීමනා සුදුසු පරිදි සංශෝධනය කරනු ලැබේ. ඒ ආකාරයට 2018 වසරේදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා සීමා සහිත ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ එකඟතාවයකින් යුතුව වැඩි කරන ලද අතිරේක ප්‍රවාහන ගාස්තු 2018 සැප්තැම්බර් මස ගෙවන ලදී. 2019 ජූලි මාස 22 දිනද ලංකා ඛනිජ තෙල් පෞද්ගලික බවුසර රථ හිමියන්ගේ සංගමේ නිලධාරීන් සමග සාකච්ඡා කළ අතර ඒ අනුව ඔවුන් මුහුණ දෙන ගැටලු විසඳීමට කටයුතු කරනු ලැබේ. අයන්න 2 අදාළ නොවේ.
ඔබතුමාගේ පළවෙනි අතුරු ප්‍රශ්නය.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ ඇමතිතුමාට ස්තුතිවන්ත වෙනවා මේ සම්බන්ධව සාර්ථක පිළිතුරක් ලබා දුන්න. මේ පිළිතුර තුළ අපි බලාපොරොත්තු වෙච්ච කාරණාව තියෙනවා. නමුත් මම ප්‍රශ්නයක් විදිහට අහනවා ගරු ඇමතිතුමාගෙන්. මේ බෞසර රත හිමියන් නියාමනය කරන්න. ඔවුන්ගේ මේ කරන රාජකාරිය පිළිබඳව පස්තු විපරමක් කරන්න සංස්ථාවෙන් යම් ක්‍රියාවලියක් තියෙද. මොකද අපි දැක්ක පහුගිය කාලේ දඹුල්ල ප්‍රදේශයේදී මේ තෙල් ප්‍රවාහනය කරන බෞසර රතවල මං හිතන්නේ තෙල් ලයින් කරලා ඩීසල් ඒවට භූමි තෙල් කලවම් කරන ඔය වගේ සිද්ධි කීපයක් මං හිතන්නේ මාධ්‍ය තුලින් දැක්කා. ගරු ඇමතුමනි, එතකොට මේක නියාමනයක් කරන්න ක්‍රමවේදයක් නැත්තම් අපි පාරිභෝගිකයාට දෙන තෙල්වල ප්‍රමිතිය පිළිබඳව සහතිකයක් දෙන අමාරු. ඒ නිසා මම දැනගන්න කැමති මොවුන්ගේ මේ අසාධාරණ මොන්ට වෙලා තියෙන මේ ප්‍රශ්නේ වගේම මේ වෙනුවෙන් යම් ක්‍රියාවලියක් තියද මේ සංස්ථාව සතු.
අනිවාර්යයෙන්ම අපි නියාමනය කරනවා, තෙල් ප්‍රවාහනය කරනවා වගේම තෙල් ගබඩා කරන ඒ අදාළ ෂෙඩ්වල පවා ඒ නියාමනය කරනවා. අපට ෆ්ලයින් ස්කොඩ් එකක් වගේම නිලධාරී කණ්ඩායමක් ඉන්නවා. නමුත් මේ පිරිස් බලය තව වැඩි කරන්න අවශ්‍ය වෙලා තියෙනවත් එක්කම අපි බලාපොරොත්තු වෙන්නේ දැනට මීට වඩා තදින්ම මේ තෙල් ප්‍රමිතිය පිළිබඳව තියෙන ක්‍රමවේද අලුතෙන් අපට අවශ්‍ය ඒකට අවශ්‍ය තාක්ෂණය භාවිතා කරමින් ඒ නියාමන වැඩ කටයුතු කරන්න. එනිසා අපි අනිවාර්යයෙන්ම දැනටම කරනවා. නමුත් ඒක දවසින් දවස වැඩි කරන්න අපි පියවර අරගෙන යනවා.
ඔබතුමාගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ.
ගරු ඇමතුමනි, මේ බෞසර රත ඔබතුමා කිව්ව විදිහට 421ක් තියෙනවා කියලා කිව්වා. මේ 421 ගත්තම් තියෙන තොරතුරු අනුව යම් ඒකාධිකාරියක් තියෙනවා. ඒ කියන්නේ විශාල බෞසර ප්‍රමාණයක් යම් යම් තනි පුජ්‍යලයන්ට අයිති ප්‍රමාණයක් තියෙනවා. ඒ අතර එක බෞසරයක් තියෙන සාමාන්‍ය මිනිස්සු ඉන්නවා. අර මිල උච්චාවචන වීම නැත්නම් මිල විචල්ය වුණාට පස්සේ මේකේ අර පොඩි මිනිහට යම් හානියක් පාඩුවක් වෙනවා. ඒක තමයි මගේ ප්‍රශ්නේ විදියට. ගරු ඇමතුමනි, අමාත්‍යාංශය අරගෙන තියෙන පියවර මොකක්ද? ඒ පුංචි මිනිහට වෙන පාඩුව. මොකද මේකේ බෞසර විශාල ප්‍රමාණයක් තියෙන සමාගම් පවා මේක ඇතුළේ ඉන්නවා කියලා කියනවා. ඒක ඇත්තක්ද කියලා ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. ඒ වගේම මේ මිල වෙනස් වෙන වෙලාවලදී වෙන හානිය පළක්ව ගන්න යම් ක්‍රමවේදයක් මේ වෙනකොට හඳුන්වලා දීලා තියෙද? මම මේක ටිකක් කල් වෙන ප්‍රශ්නයක් අහලා තියෙනවා.
මං හිතන්නේ මේ බෞසර් ඇත්තටම මම කිව්වේ සංගමයට තියෙන්නේ 421යි. නමුත් CPS තෙල් ආයතනෙන් හයර් කරලා තියෙන බෞසර් මුළු සංඛ්‍යාව 743යි. CPS තෙල් එකේම තියෙන අපිට අයිති බෞසර් ප්‍රමාණය 157ක් පමණයි. CPC එකට පිටින් හයර් කරන බෞසර් ප්‍රමාණය 240යි. CPC එකට තියෙන අපිට අයිති බෞසර් ප්‍රමාණය 5යි. එතකොට වැඩිම බෞසර් ප්‍රමාණය අපි හයර් කරනවා. නමුත් මේ පිටින් අරන් තියෙන බෞසර් මමත් දැක්ක මේ ලයිස්තුව මේකේ එක සමාගමකට තියෙනවා 15ක් විතර. තව එකකට 3ක්. ඒ වගේ ආදි වශයෙන්. නමුත් මේක කාලයක් තිස්සේ දීපු ඒවා. ඇත්තටම 2010, 11, 12 එම දිගටම දීගෙන එන ඒවා. ඕනෑම කෙනෙකුට දැන් මං කියලා තියෙන විවෘත ඕන කෙනෙකුට බෞසරයක් තියෙනවා නම් එයාට පුළුවන් ඇවිල්ලා එයා අඩු මිලකට ඕක ඒ සේවය දෙනවා නම් අපි එයාව ඇතුළත් කරන්න කැමති. ඒ නිසා මේක එහෙම ඒකාධිපති පාලනයක් තිබුණා නම් ඒක නැති කරලා අපි ඕනෑම පුංචි කෙනෙකුට වුණත් බෞසරයක් දෙන්න පුළුවන් නම් එයාගේ දාස්තු අඩු නම් අපි කැමති ඒක එකතු කරගන්න. සහ අපි ඒගොල්ලන්ට ඒ නිශ්චිත ගෙවීමක් කරන ක්‍රමවේදයක් හරියට පිළිවෙලක් කරලා අපි න්‍යායක් හැටියට මොරටුව විශ්වවිද්‍යාලයේ ගෙවීම් න්‍යායක් හදාගෙන තමයි ඒගොල්ලන්ට ගෙවීම් කටයුතු කරන්නේ.
බොහොම ස්තුතියි. ප්‍රශාංක දෙක ගරු දයසේ ජයසිංහ මැතිතුමා.
මම ආනගර කතනා
නිවාස ඉදිකිරීම් සංස්කෘතික කටයුතු අමාත්‍ය මණ්ඩල ඇසීමට.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ආ එකට පිළිතුර 4889යි. ඇමනුම එකේ තියෙනවා එක සභාගත කරනවා. ආ දෙකට පිළිතුර ඔව් ඇමනුම අංක දෙක ඒ වයි හි දැක්වේ. එක සභාගත කරනවා. ආ තුනේ එකට පිළිතුර 479යි. ආ එකට පිළිතුර ස්ථිර සේවකීන් සංඛ්‍යාව 479යි. ඇමනුම අංක තුනේ තියෙනවා සභාගත කරනවා. අනියම් සේවකීන් සංඛ්‍යාව නැත. කොන්ත්‍රාත් පදනමට අයත් සේවකීන් සංඛ්‍යාව දෙකකි. ඇමනුම අංක තුනේ තියෙනවා. එහෙත් මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් කොන්ත්‍රාත් පදනම මත බඳවාගත් සේවකීන් 1398 පුරාවිද්‍යාස්ථානවල රණයුක්ත කර සේවය ලබා ගැනීමට කටයුතු කර ඇත. ආ හතරට පිළිතුර අදාළ නැත, පහට පිළිතුර නැත. ඈ එක බඳවා ගැනීම රජයේ පිළිගත් ක්‍රමවේදයන්ට අනුව සිදු කර තිබේද කියන එකට පිළිතුර ඔව්. ඈ දෙකට පිළිතුර ඔව්. ඇමුණුම අංක හතරේ තියෙනවා, ඒක සභාගත කරනවා. ඈ අදාළ නැත.
ඔබතුමාගේ පරිමේය අතුරු ප්‍රශ්නය.
ඔබතුමාට මේකට උත්තරයක් දී ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවද කියලා මට
දෙන්න පුළුවන්න්නේ.
දැන් මොකද හේතුව මේ දැන් මේකේ නියෝජක කතානායකතුමනි 2015 ජනවාරි 8 වෙනිදා අපි අපේ ආණ්ඩුව පෙරදුනායින් පස්සේ අපි අපේ ප්‍රශ්නයක් තිබුණා. මෙතන හිටපු සේවකයන් 800කට විතර ප්‍රමාණයක් සම්පූර්ණයෙන් පවුදව්දේ ගෙදර ඇරියා. ඇතරම මේක අපිට මේකේ අපේ මෙතන අග්‍රලි රාජකාරිය සම්මැත්තවත් ඉන්න එතුමා ඉන්න කාලේ තමයි මේක සිද්ධ වුණේ. සිද්ධ වෙලා මොකද මේකට ප්‍රධානම කාරණේ වුණේ මේ පෞද්ගලික සමාගම් හරහා ගත්ත සේවකයන්. එයාගේ රුපියල් 700ක දිනක වැඩිදුවල පස්සේ රුපියල් 1000 දක්වා මේක වැඩි කරලා තිබුණා. හැබැයි ප්‍රශ්නේ තිබුණේ මේ සියල්ලම එළියට තල්ලු කළා. අද ඊට පස්සේ තවත් 1000 ගණනක් කරන් දිනවා. දැන් ඒගොල්ලන්ගෙත් ප්‍රශ්නයක් තියෙනවා. මම අහන්න කැමතියි ඔබතුමාගෙන්. මේ එකයි මම කිව්වේ දැන් අපි මේක උත්තර දෙන්න ඕනේ ඔබතුමාලගේ වෙන්ද අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහත්තයද කොහෙද තමයි මේකට උත්තර දෙන්න ඕනේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ වෙන්ද ජනාධිපති අපේක්ෂක. මේ
ඔබතුමා ප්‍රශ්න අහන්න කරුණා කරලා.
ඔව් කී දෙනෙක් බෙල්ල කපාගෙන ඉඳන්නේ හරි. කමන්නේ මට තියෙන ප්‍රශ්නේ
ප්‍රශ්නේ අහන්න කරුණා
කරන්න. කොට මේක අහගන්න නම කියනකොට කෑ ගන්නවා. මම කියනකොට කෑ ගන්නවා. හරි. මේ මම ඉන්නතර කලබල වෙන්නේපා. හරි. එතකොට මේ මම අහන්න කැමතියි දැන් මේකෙත් ගරු නියෝජක කතානායකතුමනි මේ උසනන් සිකියුරිටි මිටිනම් කම්කරු කියලා දැම්මා. දැන් මේ අයින් කරපු 800ට මේ ඇමතුමාගෙන් සාධාරණයක් ඉස්ස වෙන්නේ නැද්ද? මොකද මේක දේශපාලන වශයෙන් මේ ප්‍රශ්නේ තියෙන්නේ. එතන 800ක් වැඩ කරපු අහිංසක මිනිස්සු මේ අය තමයි මේකෙන් අයින් කරේ. ඒ නිසා මම අහන්න කැමතියි ඔබතුමාගෙන් කරුණා කරලා ඒකට පිළිතුරක් ඔබතුමා දෙන්න කැමතිද කියලා.
කොර ඇමතුමා
අපි ඇමතුමාට යොමු කළා විධිමත් පිළිතුර එතුමාට ලබා දෙනවා.
ඔබතුමා දෙවෙනි අතුරු ප්‍රශ්නය.
මොකද කිව්වද ඔබතුමා? මට අහුන්නේ
නැහැ. ඇමතිතුමාට ඒක යොමු කරලා විධිමත් පිළිතුරක් ඔබතුමාට ලිඛිතව ලබා
දෙනවා. මම හිටියා නම් හොඳයි මෙතන මං ඉඳන්නේ මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න.
දෙවෙනි අතුරු ප්‍රශ්නය.
දෙවෙනි අතුරු ප්‍රශ්නේ මම අහන්න කැමතියි දැන් මේ පිරිසත් බඳවගෙන තියෙන කරු නියෝජක කතානායකතුමනි තියෙන ප්‍රමාණය තියෙනවා මේ අනුමත සේවක සංඛ්‍යාව ඉක්මවල තමයි මේ පිරිස් බඳවගෙන තියෙන්නේ. දැන් දවස ගානේ තව තවත් බඳවා ගැනීම කරනවා. එතන මම අහන්න කැමතියි මේකේ අවසානය වෙන්නේ කවද්ද? මොකද හේතුව විශාල ප්‍රමාණයක් දැන් හම්බන්තොට දිස්ත්‍රික්. ඒ කියන්නේ මේ පඬුවස් නුවර අපේ මේ මේ කැණීම් කරන්නත් එන්නේ හම්බන්තොටින් දැන්. ඒ මිනිස්සුන් ඉන්න තැනක් නැහැ. මේ විශාල අර්බුදයක්. මේවට අපි ඉස්සරහත් කරේ මේ සාමාන්‍ය පඬුවස් නුවර නම් පඬුවස් නුවරින් ගත්තා. යාපව්වේ නම් යාපව්වෙන් ගත්තා. කුරුණෑගල නම් කුරුණෑගලින් ගත්තා. මේක තමයි කරේ. නමුත් ඔව් අකිල ඇමතුමා තමයි මේ වැඩේ පුරුදු කරේ. මොකද අකිල ඇමතුමා මේ ජාතික පාසල් වලට දැම්ම පඬුවස් නුවරින් පුලියපිටියෙන් යාපනෙත් ඉන්නේ අද
ගරු මන්ත්‍රීතුමා කරුණා කළ ප්‍රශ්නය අහන්න.
මම කැමතියි දැනගන්න මේ අනෙක් කැමතිවා මන්ත්‍රීවරුන්ටත් මේක යම් සහයෝගයක් තියෙන්න එපැයි. ඒකින් තමයි හේෂා විද්‍යාලයේ මන්ත්‍රීතුමා එහෙම කතා කරන්නේ හැම වෙලෙම අපිටත් සහයෝගයක් අපිටත් දෙන්න කියලා. ඔය තමන්ගේ ඉස්සරහටමලත් කියන්නේ ඔය කතාව තමයි. මම කියන්නේ ඉන්න ඉඳගන්න
ප්‍රශ්න අහන්න.
කතා කරන්න දෙවිට මම එකක් කතා කරන්නේ. ඒ නිසා මම කියන්න කැමතියි මේ හම්බන්තොටින්ම දාන්නේ නැතුව කරුණාකරලා පළවෙනි එක මේ අපේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ විශාල සංඛ්‍යාවක් මේකෙන් එළියට දැම්මා. ඒ අයට සාහනේ දෙන්නේ කවද්ද? දෙවනුව මේ ඉන්න මන්ත්‍රීවරුන්ට හම්බන්තොටින්ම දාන්නේ නැතුව වෙන තැනක් නැද්ද දාන්න? ඒ ප්‍රදේශවල
සායක දෙන්නේ නැත්.
නියෝජ්‍ය කතානායකතුමනි කුමක් අරමුණක් ඔළුවේ තියන් කියනවාද කියලා මට පැහැදිලි නෑ. හම්බන්තොටින් ඡන්ද ඉල්ලන්න කුරුණෑගලට එන එක ගැන ප්‍රශ්නයක් තියාගෙන කියනවාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඈ හම්බන්තොටින් ඇවිල්ලා ඡන්ද ඉල්ලුවක ප්‍රශ්නයක්ද කියලා මන් දන්නේ නෑ. ඔබතුමා මේ වට කර කියන්නේ කුරුණෑගලට. ඉතින් ඕක විපක්ෂ නායකතුමාට හිමින් සැරේ කියන්නකෝ.
නැහැ ඔබතුමා ප්‍රශ්න දෙකයි ඔබතුමා උත්තරයක් දෙනවා. ලිඛිතව ඔබතුමාට උත්තරයක් එවයි. ප්‍රශ්න දෙකයි අහන්න තියෙන ඔබතුමාට. බොහොම කනකාටුයි ආ.
නෑ පැහැදිලි කිරීම නෑ ප්‍රශ්න විතරයි ප්‍රශ්න අංක 3 චමින්ද විජේසිරි මහත්මයා
අනා නියෝජක තානායකතුමනි
ගරු අධ්‍යාපන මහත්මයා නැසීමට ගරු මහත්මයා
ගරු නියෝජක තානායකතුමනි අයන්නේ වර්තමානයේ ජාත්‍යන්තර පාසල් පවත්වාගෙන යනු ලබන්නේ සමාගම් පනත ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ආඥා පනත යටතේ සමාගමක් හෝ ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කිරීමෙනි. එම නිසා මෙම පාසල් පිළිබඳව නිවැරදි තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයේ සතු නොවේ. කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යාංශයේ සතු ඇති තොරතුරු අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ඇති ජාත්‍යන්තර පාසල් සංඛ්‍යාව 7කි. 2 ඇමුණුම 1 3 බදුල්ල දිස්ත්‍රික්කයේ තොරතුරු සපයාදී ජාත්‍යන්තර පාසල් 7න් ගුරු සංඛ්‍යාව හා ශිෂ්‍ය සංඛ්‍යාව පිළිබඳව දත්ත සපයා ඇත්තේ පාසල් 4ක් පමණි. එම පාසල් 4 ගුරු සංඛ්‍යාව ශිෂ්‍ය සංඛ්‍යාව 5ත පරිදි වේ. JMC ජාත්‍යන්තර පාසල ගුරු සංඛ්‍යාව 19යි ශිෂ්‍ය සංඛ්‍යාව 117යි. අල් බරකා ජාත්‍යන්තර පාසල ගුරු සංඛ්‍යාව 34යි ශිෂ්‍ය සංඛ්‍යාව 444යි. ඔක්ස්ෆර්ඩ් ජාත්‍යන්තර පාසල ගුරු සංඛ්‍යාව 36යි ශිෂ්‍ය සංඛ්‍යාව 334යි. B. Roosevelt ජාත්‍යන්තර පාසල ගුරු සංඛ්‍යාව 8යි ශිෂ්‍ය සංඛ්‍යාව 33යි. 4 මෙම පාසල් අධ්‍යාපන අමාත්‍යාංශයේ යටතේ ලියාපදිංචි කර නොමැති බැවින් ජාත්‍යන්තර පාසලට ගුරුන් බඳවා ගැනීම ගාස්තු අය කිරීම නියාමනය කිරීම වැනි කාරණා පිළිබඳව සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ප්‍රතිපාදන නොමැත. ඉදිරියේදී මේ පිළිබඳව කටයුතු කිරීම පිළිබඳව කටයුතු ආරම්භ කර ඇත. පෞද්ගලික ආයන පෞද්ගලික පාර්ශ්වයකට පාසල් ආරම්භ කළ හැකිවන පරිදි 1961 අංක 8 දරන උපකෘත පාඨශාලා හා අභ්‍යාස විද්‍යාල අතිරේක විධිවිධාන පනතේ 25 වෙනි වගන්තිය සංශෝධනය කරන තෙක් ජාත්‍යන්තර පාසල් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි කිරීමට හෝ ඒවා නියාමනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ නෛතික බලයක් නැත.
ඔබතුමාගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ.
රැමතුමාට ස්තුතිවන්ත වෙනවා පිළිතුරු ලබා දීම වෙනුවෙන්. රැමතුමනි දැන් අපේ පළාතේ ජාත්‍යන්තර පාසල් සංඛ්‍යාව සහ ඉගෙනුම ලබන දරුවන් පිළිබඳව ඔබතුමාගේ පිළිතුර තුළදී අපි දැක්කම හිතෙනවා ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රමය මේ පාසල් තුළ ඉගෙන ගත්තත් මේ රටේ පුරවැසියන් හැටියට ඔවුන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පිළිබඳව සහ ඔවුන්ට ඉදිරියේදී ඒ අධ්‍යාපනය තුළින් ලැබෙන උසස් අධ්‍යාපනයේ පවා මගහැරෙන තැනකද තමයි තියෙන්නේ ගරු අමාත්‍ය. මම හිතනවා ඔබතුමා වගේ තරුණ ඇමතිවරයෙක් හැටියට ඒ වගේම මේ යකෝණුව තුළ අධ්‍යාපන ශිෂ්‍යයේ විවිධ විප්ලවීය වෙනසක් කරන්නට කටයුතු කරා වගේම මේ අපේ රටේ දරුවෝ ඔවුන්ට මුදල් තිබුණත් ඔවුන් මේ අධ්‍යාපන ලැබන ආයතන පිළිබඳව ප්‍රමිතියන් පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා ගරු අමාත්‍යතුමනි. එළියාපදිංචි නොවීම නිසා ඒක අපිට බැහැර කරන්නට බෑ. මම හිතනවා ගරු අමාත්‍යතුමාට යෝජනා කරනවා විශේෂයෙන්ම මේ දරුවන්ට ඉගෙනීමෙන් පස්සේ ඔවුන්ගේ උසස් අධ්‍යාපන කටයුතු කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළත් ඒ වගේම මේ පාසල් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ ඍදු මැදිහත් වීම පිළිබඳව දැන් අපි දන්නවා බැටිකෝ කම්ප්ලෙක්ස් එක ආවා ඒවා ඉදි වෙලා තියෙනවා ඒ පිළිබඳව සමාජයේ පක්ෂ විපක්ෂ කට්ටියට මාතෘකා වෙනවා ඒ අධ්‍යාපනය ලබන්නට දෙන දරුවන්ට සායින් ලැබෙන්න තියෙන පළ ප්‍රයෝජන රටේ පුරවැසියාට අහිමි වෙලාය. සමන් හිතනවා ගරු අමත්තමනි එවැනි දෙයක් වෙන්නේ නැති වෙන විදිහට අවශ්‍ය වැඩපිළිවෙලක් හදන්න පුළුවන් යෝජනා මාලාවක් අමාත්‍යාංශය තුල තියෙනවා කියලා දැනගන්නට
ආස. ගරු අමත්තම
ගරු මන්ත්‍රීතුමනි ඔබතුමා කියන එක හරි මේ කාලයක් තිස්සේ ආපු ප්‍රශ්නයක් මේක. ඒ නිසා අපි දැන් අධ්‍යාපනයට සඳහා නව අධ්‍යාපන පනතක් සකස් කරලා තියෙනවා. දැන් ওই සියලු කටයුතු අවසන් කරලා තියෙන්නේ පනත. මේ පනතෙහි තියෙනවා සියලුම පාසල් නියාමනය වෙන වැඩපිළිවෙළ. විශේෂයෙන්ම ජාත්‍යන්තර පාසල්, පෞද්ගලික පාසල් මේ සියලුම පාසල් නියාමනය කිරීමේ වැඩපිළිවෙළ හදලා තියෙන මේ පනතට අතුලත් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ පනත ඇත්තරම දැන් වුණත් ඉදිරිපත් කරන්න පුළුවන් මේ මැතිවරණ කාලෙ හින්දා ඉතින් ඕනනම් ඉදිරිපත් කරන්න පුළුවන් දැන්.
දෙවෙනි අතුරු ප්‍රශ්නය ඔබතුමායි.
අමතුමනි මම දන්න දෙයක් තමයි දැන් ඇත්තටම සමහර වෙලාවට අලුත් ඔය පාසල් වලට බඳවා ගැනීම යම් යම් නිර්ණායක නිසා සමහර දරුවන්ට පාසල් වලට ඇතුළත් කරගන්නේ උදාහරණයක් ගත්තොත් පළවෙනි වසරට එහෙම. ඒදී සමහර අසරණ අම්මලා තාත්තලා දරුවා ගෙදර තියාගන්න බැරි වුණාම මේ වගේ ජාත්‍යන්තර පාසල් වලට ඉදිරිපත් කරනවා. හැබැයි අලගේ අවෑමෙන් ටිකෙන් ටික යනකොට මොන්ගේ ආර්ථික ශක්තිය තවත් අඩු වෙනකොට රජයේ පාසලට ඇතුළත් කිරීම සඳහා යම් නිර්ණායකයක් තියෙනවා මෙවැනි පාසලකට ඇතුළත් රජයේ පාසලට නැවත බඳවා ගන්න ඇතුල් කරගන්න බැහැ කියලා. ලොකු අසාධාරණයක්. එහෙම අසාධාරණ ලක්ෂිත සමහරු බොහෝ දෙනා අපි ළඟටත් එනවා පුතුමා ළඟටත් එන්නේ නැති. ඒ නිසා මං හිතන්නේ ප්‍රායෝගිකව මේක දැකපු පුද්ගලයෙක් හැටියට මෙවැනි අවස්ථාවලට භාජනය වෙන මේ දරුවාට ඔවුන්ගේ ආර්ථික ප්‍රශ්න සහ අර ළඟ පාසල ළඟ නැතිවීම, ඒතකොට ඉඩමේ ඔප්පුව නැතිවීම, චන්දනාමලේකනේ නම නැතිවීම, ඒ කියන කාරණා තුළ දරුවාට පාසලක් නැති වෙනවා. දෙමාපිය බලනවා මොන හැම ක්‍රමයකින් පාසලට දරුවා ඇතුළත් කරලා අධ්‍යාපන මට්ටම දෙන්න. තේදී මෙවැනි පාසලකට ඇතුළත් වෙනවා සමහර ප්‍රදේශ, අපේ ප්‍රදේශවල තියෙනවා. නමුත් ඒ දරුවාට නැවත රජයේ පාසලකට ඇතුළත් වෙන්න බෑ. යම්කිසි ශ්‍රේණියක ඉඳලා ඉතින් මම හිතන කරුමතුනේ ඒ සඳහා ඔබතුමා දැනුවත් වෙලා ඉන්නවද? එවැනි කාරණාවක් පිළිබඳව තියෙනවා නම් ඒ ප්‍රශ්න විසඳීම සඳහා අමාත්‍යංශයේ ඇමතිවරයා හැටියට ඔබතුමා ගන්න පියවර මොනවාද කියලා දැනගන්න
අවශ්‍යයි. කරුම ඇමතුමා.
අරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම මේ පෞද්ගලික පාසල් වලට දාන්නේ දෙමව්පියන් මේ අත්‍යවශ්‍යම දාන්න පුළුවන්කමටම නෙමෙයි, සමාජට ආර්ථික ප්‍රශ්න තිබුණත් දාන්නේ ළඟ පාසල්, ජනප්‍රිය පාසල් සොයා ගැනීමට තියෙන අපහසුකම නැත්තම් තදබදයේ වැඩිවීම නිසා. ඉතින් ඒ නිසා අපි අර ඔබතුමා කිව්වා වගේ දැන් අර ජාත්‍යන්තර පාසලකින් රජයේ පාසලකට ඉස්සෙල්ලා එන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. දැන් එහෙම එකක් නැහැ. දැන් ජාත්‍යන්තර පාසලක හිටියත් පෞද්ගලික පාසලේ හිටියත් ඉල්ලුම් කරන්න පුළුවන්කම තියෙනවා රජයේ පාසලක් සඳහා. පළවෙනි වසරේදී චක්‍රලේඛය අපි වෙනස් කරලා ඉතා ශක්තිමත් චක්‍රලේඛයක් විටින් විට වෙනස් කරලා දැන් හදලා තියෙනවා. අපිට ළමුන් බඳවා ගැනීමේදී යම් ක්‍රමවේදයක් තියෙන්න වෙනවා. අපිට ඔහිතමත මනාපිට ගන්න බෑ. ඒ නිසා පළවෙනි වසරේට ඇතුළත් කර ගැනීමේදී පුළුවන් තරම් තියෙන ප්‍රශ්න අවම කරලා දැන් චක්‍රලේඛය හදලා ඒක ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අපේ රටේ තියෙන සියලුම පාසල්වල, ජාතික පාසල්වල පුරප්පාඩු මං හිතන්නේ දහස් ගාණක් අපි පත්‍රයේ මේ පුරප්පාඩු පත්‍රයේ පළ කරනු ලැබුවා. දහස් ගාණක් සිංහල දෙමළ මේ මාධ්‍ය වලින් ඉගෙන ගැනීම සඳහා තියෙන පුරප්පාඩු ටික. ඒ වගේ මේ පත්‍රයේම පළ කරනු ලැබුවා බඳවා ගැනීමේ ක්‍රියාපරිපාටියක්. බොහොම විනිවිද පේන විදිහට මෙන්න මේවට ලකුණු දෙන්නේ මෙහෙමයි කියලා විදුහල්පතිවරුන් කොහොමද සම්මුඛ පරීක්ෂණයට භාජනය කරලා ඒ ළමයින් බඳවා ගන්න කියන එකත් ඒකෙම සඳහන් කරා. ඒ නිසා මං හිතන්නේ මේක කවදාවත් මෙහෙම එකක් වෙලා නැහැ. ඒ නිසා දැන් මේ දවස්වල ඒ පාසල් වල දැන් ওই ප්‍රධාන පෙළේ කොළඹ පාසල් වල පාව පුරප්පාඩු ටික දැන් ගැසට් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ සම්මුඛ පරීක්ෂණ ඉවරුනහම ඒ මං හිතන්නේ 5000ක් 6000ක් විතර මේ පුරප්පාඩු වලට පුළුවන්කම ලැබෙයි මේ ඕනම කෙනෙකුට ඉල්ලලා ඒ පාසල් වලට යන්න.
කොහොම සෝදි ප්‍රශාක හතර ගරු රෝහිණි කුමාරී විජයරත්න මැතිණිය
මම අහනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
ගරු අග්‍රාමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම ප්‍රමුඛතාපන උතුරු පළාත් සංවාදන යවන කටයුතු අමාත්‍යංශයෙන් ඇසෙමිට.
පිළිතුර මාතලේ නාවුල බෝතන ජලාශයවට යෝධ නිදිකුම්බා ශාකයේ ව්‍යාප්ත වීම පවතින බව වාර්තා වී ඇත. යෝධ නිදිකුම්බා ශාකයේ ව්‍යාප්ත වීම හේතුවෙන් ගොවි ජනතාවට දුෂ්කරතාවට මුහුණ පෑමට සිදුවේ. මහවැලි සංවර්ධන පරිසර අමාත්‍යාංශයේ විසින් ආක්‍රමණිකශීලී ආගන්තුක ජීවි විශේෂ පිළිබඳව ජාතික ප්‍රතිපත්තිය උපාය මාර්ග සහ ක්‍රියාකාරී සැලැස්මක් සකස් කරන ලද අතර 2016 වර්ෂයේදී ඒ සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී ඇත. ඒ අනුව අමාත්‍යාංශය විසින් ආක්‍රමණශීලී ආගන්තුක ජීව විශේෂ පාලනය සඳහා ක්‍රියාමාර්ග ගන්න ලබයි. ඒ යටතේ අවශ්‍ය දැනුවත් කිරීම හා ආක්‍රමණශීලී ජීව විශේෂ පාලනය හා මර්ධනය සඳහා අවශ්‍ය උපදෙස් අමාත්‍යාංශය විසින් පත් කර ඇති විශේෂ කමිටුව හරහා අදාළ ආයතනවල ලබා දීමට කටයුතු කරනු ලබයි. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් බෝවතැන්න ජලාශයවට ව්‍යාප්ත වී ඇති යෝධ නිදිකුම්බා ශාකයේ ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු කරමින් පවතී. ඒ අනුව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය 2016-18 වර්ෂවලදී පරිසර හා වන සංරක්ෂණ ක්‍රියාත්මක සැලැස්ම සඳහා වෙන් කර ලද ප්‍රතිපාදන තුළින් පහත පරිදි බෝවතැන්න ජලාශය ආශ්‍රිත යෝධ නිදිකුම්බා ශාකයේ ඉවත් කිරීම හා ජනතාව දැනුවත් කිරීමට කටයුතු කර ඇත. 2016 වර්ෂයේ බෝවතැන්න ජලාශය 342,000 හෙක්ටයාර 3.5ක් ඉවත් කරලා තියෙනවා. 2018 වර්ෂයේ බෝතැන්න ජලාශයේ රක්ෂිතයේ හෙක්ටයාර 7.13ක් රුපියල් 775,000 වියදම් කරලා ඉවත් කරලා තියෙනවා. ඒ වගේම 2019 වර්ෂයේදී බෝතැන්න ජලාශයේ ප්‍රදේශයේ යෝධ නිදිකුම්බා ඉවත් කිරීමට කටයුතු කිරීම සඳහා මහවැලි අධිකාරිය මගින් වන සංරක්ෂණ අංශය විසින් ලක්ෂ මිලියන 2ක ප්‍රතිපාදනය වෙන් කර ඇති අතරේ ඒ අනුව යෝධ නිධි කුම්භා ශාකයේ ඉවත් කිරීමට අදාළ වැඩසටහන 2019 වර්ෂයේදී ක්‍රියාත්මක කරමින් පවතී. මෙවැනි ආක්‍රමණශීලී ශාක ඉවත් කිරීම හා පාලනය කිරීම සඳහා මහජනතාව ඇතුළු සියලු පාර්ශව දැනුවත් කිරීම මෙන්ම රාජ්‍ය හා පෞද්ගලික අංශ මෙන්ම ප්‍රජාවගේ සහභාගිත්වයද අත්‍යවශ්‍ය වේ. ඊළඟ උත්තරේ පැන නොගනි.
ඔබතුමා මේකේ පළවෙනි අතුරු ප්‍රශ්නය.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පළවෙනි අතුරු ප්‍රශ්නයට කලින් මට පුංචි පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යයි. මොකද කීවොත් මේ නියෝධ නිදි කුම්භා එහෙම නැත්නම් මීමෝසා පිග්‍රා කියන මේ ආක්‍රමණශීලී පැලෑටිය මහවැලි ගඟ කේන්ද්ර කරගෙන මහවැලි ගඟ හරහා ඔස්සේ යන එකක්. දැන් මෙතුමා පැහැදිලි කිරීම කරපු හැටියට එය සාර්ථකව කරන ක්‍රියාමාර්ගයක් නම් 2016 ඉඳන් මේ වෙනකොට 2019 අවුරුද්දේ භාගයක් ගිහිලා තියෙනවා. නමුත් අපිට පේන්නේ නැහැ රට පුරාම කොහෙ ගියත් මේ යෝධ නිදි කුම්භා පැලෑටිය රට පුරා හැමතැනම තියෙනවා. කියන්නේ වැලි ගිහිලා දාපු තැනක් තියෙනවද? එතන යෝධ නිදි කුම්භා පැලෑටිය තියෙනවා. හැම වැවකම තියෙනවා. දැන් ඔතනින් කිව්වහම බෝතැන්න ජලාශය විතරක් නෙවෙයි, බෝතැන්න ජලාශය හරහා දැන් අනික් පළාත්වලට ජලය ගෙන යනකොට ඒක හරහා ඒ පළාත්වලටත් මේක ව්‍යාප්ත වෙනවා. ගලේවෙල ගත්තොත් ගලේවෙල තියෙන වැව් විශාල සංඛ්‍යාවක් මේ වෙනකොට යෝධ නිදි කුම්භා ශාකයට ගොදුරු වෙලා තියෙනවා. එතකොට මට තියෙන ප්‍රශ්නය, පළවෙනි අතුරු ප්‍රශ්නය විදිහට මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. දැන් ඔබතුමාලගේ මේ මහවැලි අමාත්‍යාංශයේ යටතේ සහ පරිසර අමාත්‍යාංශයේ යටතේ මේක පරිසරයට කරන ලොකුම බලපෑමක් තමයි මේ ආක්‍රමණශීලී පැලෑටි. අනික් පැලෑටි ඔක්කොම යට කරගෙන ගිහිල්ලා මේ පැලෑටිය විතරක් ඉතුරු වෙනවා. ඒකයි ආක්‍රමණශීලීත්වයේ ස්වභාවය. එතකොට දැන් ඔබතුමාලා ගත්ත මේ ක්‍රියාමාර්ගය සාර්ථකයි නම් අවුරුදු දෙකමාරක් ගිහිල්ලත් ඒ පැලෑටිය මේ තරම් මේ රටේ තියෙන්නේ කොහොමද කියන එක පිළිබඳව අපිට ගැටලුවක් තියෙනවා. එනිසා මම ඔබතුමාගෙන් අහනවා, මේ වෙනකොට ඔබතුමා අරන් තියෙන ඔය වැඩපිළිවෙල යටතේ කුමන නිලධාරීන් වසමේ මේකට සම්බන්ධ කරලා තියෙනවද කියන අතුරු ප්‍රශ්න.
ධර්ම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ආක්‍රමණශීලී ශාක කිව්වම යෝධ නිදි කුම්භා විතරක් නෙමෙයි, ශාක වර්ග රාශියක් ලංකාවේ තියෙනවා. දැන්ට වර්තමානයේ වුණත් වන හෙක්ටයාර් 50,000ක් පමණ, හෙක්ටයාර් 55,000ක් පමණ ආක්‍රමණශීලී වලින් වැහිලා තියෙනවා. ඒවා ඉවත් කර ගැනීමේ ප්‍රශ්නයක් අපිට තියෙනවා, රටක් වශයෙන් අපිට ඒ ප්‍රශ්නේ තියෙනවා. එතකොට යෝධ නිදි කුම්භා ගැන කතා කරනකොට යෝධ නිදි කුම්භා බැලුවොත් එහෙම ලංකාවේ දැනට ව්‍යාප්ත වෙලා තියෙනවා හෙක්ටයාර් 360ක වගේ භූමි ප්‍රමාණයක. ඒකෙන් ගරු මන්ත්‍රීතුමිය ප්‍රකාශ කළා වගේ කොත්මලේට හෙක්ටයාර් 40ක් වගේ, වික්ටෝරියා වල හෙක්ටයාර් 89ක් වගේ, බෝතැන්නේ හෙක්ටයාර් 110ක්, පොල්ගොල්ල හෙක්ටයාර් 9.7ක්, එකන හෙක්ටයාර් 250ක් වගේ බල ප්‍රදේශයක මහවැලි ගඟ ආශ්‍රිතව ඇදිලා තියෙනවා. මේ අවුරුදු දෙක කාලයක නෙමෙයි මේ යෝධ නිදි කුම්භා ඇවිල්ලා තියෙන්නේ, මහවැලි ව්‍යාපෘති පටන් ගන්නත් ඉස්සර. ඒ කියන්නේ මේ ආක්‍රමික ශාක කියන එක ගැන ලෝකයේ අවධානය යොමු වෙන්නත් ඉස්සර තමයි මේ යෝධ නිදි කුම්භා ශාකය ශ්‍රී ලංකාවට ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඊට පස්සේ මහවැලි ඉවුරු කාදුණේ වීම වැළැක්වීම සඳහා, ඉවුරු ආරක්ෂාව සඳහා ඒකට තිබිච්ච රජේ, ඒ කියන්නේ මහවැලි එන්නත් ඉස්සර ඉඳන් මේ මහවැලි ඉවුරු වල මේ යෝධ නිදි කුම්භා හිටවලා තියෙනවා. ඒ පැලවෙන්න අවස්ථාව දීලා තියෙනවා. නමුත් ඒක ආක්‍රමණශීලී ශාකයක් බවට පත් වෙලා කියන ඒ කාලේ දන්නේත් ඇති කාලේ. දැන් වර්තමානයේ අපිට තියෙන ලොකු බාධාවක් තමයි මේ හෙක්ටයාර් එකක් යෝධ නිදි කුම්භා පළවෙනි අවුරුදු ඉවත් කිරීම සඳහා අපිට වියදම් කරන්න වෙලා තියෙනවා රුපියල් 125,000ක් වගේ ප්‍රමාණයක්. ඊට පස්සේ දෙවැනි අවුරුද්දෙත් ආයි ගිහිලා තව රුපියල් 50,000ක් වගේ වියදම් කරන්න ඕනේ, ආයි පොඩි පොඩි පැල ටික අපිට අයින් කරන්න. කොහොම අවුරුදු 4ක් කරගෙන ගියහම තමයි අපිට මේක ඉවත් කරගන්න තියෙන්නේ. ඒක දැනට ලංකාවේ හෙක්ටයාර් 360කට හිතන්නකෝ 125,000 ගන්න එක හෙක්ටයාර් එක ගන්න වියදම් කිරීම සඳහා අපිට එහෙම ලොකු ප්‍රතිපාදනයක් නැහැ. නමුත් ඒ වගේම කවදාවත් මේ දේ අපි හිතන්නේ නැහැ මේක නැති කරලම දාන්න පුළුවන් කියලා. ඒක ඒ තරමට ප්‍රබල ආක්‍රමණශීලී ශාකයක් මේක. ඒකට ලොකු ව්‍යාපෘතියක් දැන් අපි උත්සාහ කරනවා මේක හෙවණට වැබෙන්නේ නැහැ. මේ යෝධ නිදි කුම්භා, මේ යෝධ නිදි කුම්භා කහ ඉවත් කරනවත් එකම හෙවණ එන ශාක ඉවත් කිරීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න දැන් කටයුතු කරමින් පවතිනවා. ඒකයි ගරු මන්ත්‍රීතුමිය කියනා වගේ දැන් අපි දැන් මෙතනම තියෙනවානේ දැන් එක හෙක්ටයාර් 3.7 හෙක්ටයාර් 7ක් ඉවත් කර ගැනීම සඳහා පළවෙනි අවුරුද්දට 715,000ක් වියදම් කරලා තියෙනවා. ඊට පස්සේ ඒක අවුරුදු 3ක් 4ක් මේන්ටේන් කරගෙන යන්න ඕනේ. නැතුව ආයෙලඟ දවසේ නම් මොකද මේ ඇට අවුරුදු 7ක් 8ක් ගියත් පළවෙනවා. මේ වගේ ලොකු ප්‍රශ්නයක අරගලයක අපි නිරත වෙලා තියෙනවා. ඒ සඳහා කරු මන්ත්‍රීතුමිය හැකි උපරිම කටයුතු කරනවා. ඒක මේක විතරක් නෙමෙයි ආක්‍රමණශීලී ශාක කියන එක මම හිතන ලොකු බාධාවක් අපිට. දැන් හබරණ වනාන්තරය බැලුවොත් හෙක්ටයාර් 16,000ක් තියෙනවා. 16,000 කැලේ තියෙනවා. හෙක්ටයාර් 14,000ක් තියෙනවා. 9,000ක් කැලේ තියෙනවා. 6,000ක් ආක්‍රමණික ශාක නිසා කැලේ වැවෙන්න දෙන්නේ නැතුව තියෙනවා. ඉතින් මේ වගේ ආක්‍රමණික ශාක වලින් තියෙන බලපෑම අපේ වගේ රටකට ජෛව විවිධත්වයේ තියෙන රටකට බොහොම බලපෑමක් තියෙනවා. ඒක ලොකු අරගලයක් අපිට කරන්න සිද්ධ වෙනවා.
ඔබතුමේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ.
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය ගරු ඇමතිතුමනි, පරිසර අමාත්‍යාංශය වැලිගොඩ දැමීමට දක්වපු උනන්දුවම මේ යෝධ නිදි කුම්බා සහ මෙවැනි ආක්‍රමණශීලී පැලෑටි ඉවත් කරගන්නට ක්‍රමවේදයක් සකස් කරන්නට සැස්කසුවානම් වැඩපිළිවෙලක් මං හිතනවා මීට වඩා ඉක්මනින් අපිට මේක නැති කරගන්න පුළුවන්. ඔබතුමාක වට අවුරුදු 7ක් 8ක් නෙවෙයි අවුරුදු 35ක් 50ක් ගියත් ඒ බීජේ රැඳිලා තිබ්බ තැන නැවත ඒකට සුදුසු වටපිටාව හැදුනහම ඒක පැලවෙනවා. මේකේ තියෙන භයානකකම මේ වැව්වල යෝධ නිදි කුම්බා තිබුණහම වතුර ඇරියහම සියලුම කුඹුරු වලට මේක ගමන් කරනවා. එතකොට අපි දන්නවා අමාත්‍යාංශය භාරව ඉන්නේ ගොවි පුතෙක් නිසා ඒකේ ගැන මීට වඩා කැක්කුමක් ඇති කියලා හිතනවා අපි ජනාධිපතිතුමාට. අවුරුදු ගණනාවක් මේ සඳහා ක්‍රියාත්මක නොවන නිසා මං කනගාටු වෙනවා. ජනාධිපතිතුමාගෙන් අහලා වැඩක් නැති නිසා යගමැතිතුමාගෙන් අත් ඇහුවේ ජාතික ප්‍රතිපත්තියක් මේකට හදන්න පුළුවන්ද කියලා. එහෙම නොවන නිසා මම යෝජනා කරනවා. අපි දන්නවා ගමක ඉන්නවා ගමේ තියෙන දේවල් බලන්න වසමකට නිලධාරීන් විශාල සංඛ්‍යාවක්. මේ සියලු දෙනා එකතු කරගන්න පුළුවන් නම් ඒත් එක්කම කෘෂි පරිවේෂණ සහකාර තනතුරම බලන්නකො නමේ තියෙන වැදගත්කම කොච්චරද කියලා. කෘෂි පරිවේෂණ සහකාර අපිට ගැටලුවක් තියෙනවා කරපු පරිවේෂණේ මොකද්ද කියලා. එනිසා කෘෂි පරිවේෂණ සහකාර නිලධාරි මහත්වරුන්ට මේකේ වගකීම දෙන්න ගරු ඇමතිතුමනි. දීලා ඉවර වෙලා හැම ගමකම තියෙන මේ විනාශ කර ගැනීම සඳහා මේක නැති කර ගන්නට ප්‍රජාවගේ සහයෝගය අරගෙන ගම්වල ගොවි සංවිධාන අනන්ත තියෙනවා. ඒවා එකතු කරගෙන මේ ක්‍රියාත්මක කරන්න ක්‍රමවේදයක් සකස් කරන්නට හැකියිද කියලා මම අහනවා ඔබතුමාගේ අමාත්‍යාංශයට.
පළවෙනිදී තමයි කාගේ සහයෝගය ගත්තත් අවශ්‍ය මුදල් ප්‍රතිපාදන තමයි අවශ්‍යතාවය තියෙන්නේ. කෘෂි කුපනිස ගත්තත් වෙනත් සංවිධාන ගත්තත් මේක ඉවත් කරන්න මොකද මේක කටු මැෂින් වලනුත් ඉවත් කරන්න අමාරුයි. කටු අධිකව තියෙන නිදි කුම්බ ගහම ගහක් වගේ හැදෙන එකක් අඩි 6ක් 7ක් උසර යන මේක අයින් කරන එක ලේසි වැඩක් නෙමෙයි. ඕන කෙනෙක්ගේ සහයෝගය අරන් ගරු මන්ත්‍රීතුමීටත් අවස්ථාව තියෙනවා. මුළු පළාතම තියෙන කට්ටියක් අහු කරගෙන ගිහලා මේක අයින් කරන්න අපි ඒකට කැමතියි. නමුත් මේකට මුදල් වල ප්‍රතිපාදන ප්‍රශ්නය තමයි තියෙන්නේ. ඒ හින්දා අර වැලිගොඩ දානවා වගේ නම් ඉතින් වැලිගොඩ දාන්න පර්මිට් ගත්තාම කට්ටිය ඇදගෙන යනවා. නමුත් නිදි කුම්බ ගලවන්නේ එහෙම කට්ටිය එන්නේ නැහැ. ඒ හින්දා කරු මන්ත්‍රීතුමීනි ඒ ඔබතුමියගේ උත්සාහය හොඳයි. ඒ සඳහා අපේ සහයෝගය සම්පූර්ණයෙන් තියෙනවා. පුරුවන් නම් අඩු ගානේ මේකේ තියෙන හෙක්ටයාර් 10කවත් ගලවලා දෙන්නකෝ. කට්ටිය එක්කව කරගෙන. මගේ ඔබතුමියගේ උත්සාහය හොඳයි.
හොඳයි, බොහොම ස්තුතියි. ප්‍රශංක පහ ගරු උදේශාන්ත ගුණසේකර මැතිතුමා. ප්‍රශංක පහ ගරු දේශාන්ත ගුණසේකර මැතිතුමා. ප්‍රශංක 6 ගරු ඉෂාක් රහමාන් මැතිතුමා. ප්‍රශංක 7 ගරු වේලු කුමාර මැතිතුමා. පරක්කු වැඩි. ප්‍රශංක 6 ගරු අග්‍රාමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති ආධිකරතු ප්‍රවත පදිංචි කිරීම පුනරුත්ථාපන උතුරු පළාත් සංවාදන යවුන කටයුතු මාතෘකාව ගැනීමට. ප්‍රශංක 6 ඒකනේ
අපි උනේ වැටෙන්නේ. ඔව්, පළවෙනි ප්‍රශ්නය ඒකත් මටම ඇවිල්ලා තියෙනවා. මහවැලි එච් කලාපේ අඩුම ජල භාවිත වගා කටයුතු කරන වාරි පද්ධතියකින් සමන්විත වෙන බවත් පසුගිය මහකන්නේද ජල කාර්ය අක්කර අඩි 3.2ක් අක්කරයක් සඳහා වාර්තා වී ඇති වාර්තා කර ඇති බැවින් මහවැලි එච් කලාපේ ජලය අපතේ යාම අඩුහා ජල කාර්යක්ෂමතාවයේ වැඩි වාරි පද්ධතියකින් යුක්ත වන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් වාර්තා කර ඇත. මෙම වාරි පද්ධතිය සම්පූර්ණයෙන් 1998 2003 කාලය තුළ මහවැලි ප්‍රතිව්‍යුහ කරන හා ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය මගින් සිදු කරන ලදී. නමුත් සම්පූර්ණ වාරි පද්ධතිය කුඩා බැව් ඇතුළුව නැවත ප්‍රතිසංස්කරණය කළ යුතු මට්ටමක පවතින අතර ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම නිසා සම්පූර්ණ ප්‍රතිසංස්කරණ සිදුවීමක් කිරීමට අපහසු වී ඇතත් කාලගුණික අවබලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය CRIP යටතේ රුපියල් මිලියන 300කට අධික මුදලක් යොදවා 2014 වර්ෂයේ සිට මේ දක්වා වාරි පද්ධතියේ අත්‍යවශ්‍ය ස්ථාන නවීකරණය කටයුතු කරමින් පවතින අතර මහවැලි අධිකාරිය විසින් වාර්තා කර ඇත ඒ බව. මීට අමතරව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් වාර්ෂික ප්‍රතිපාදන හා වෙනත් ප්‍රතිපාදන මගින් වාරි පද්ධතියේ අත්‍යවශ්‍යතාවය ප්‍රතිසංස්කරණය කටයුතු සිදු කරමින් පවතින අතර ඉදිරියේදී යෝජිත ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇත. පැනනොගනි.
එතුමයි පළවෙනි අතුරු ප්‍රශ්නය.
පළවෙනි අතුරු ප්‍රශ්න අපේ සභා මේ කතානායකතුමනි, එච් කලාපේ මහවලි කියලා තමයි අපි හැදුවේ. යල මහ අස්වන්න කරගන්න පුළුවන් විදිහට තමයි වාරි පද්ධතිය හැදුවේ. අපිට කණගාටුවේ කියන වෙලා තියෙනවා මහත් කරගන්න බැරි වෙලා අවුරුදු 20ක් පුනර්ථාපන කෙරුවා. මේ ලංකාව අපි කෘෂිකර්ම රටක් කියලා තමයි එදා රජවරුන්ගේ කාලේ ඉඳලා නම් කරලා තියෙන්නේ. අපිට කෘෂිකර්මත් නැහැ, සංවර්ධනත් නැහැ, අපිට කර්මාන්තත් නැහැ. අඩු ගාණෙන් කෘෂිකර්ම වලටවත් අපේ අමාත්‍යංශ මුදල් වෙන් කරලා මේක කරලා දෙන්නකෝ. එහෙම නැත්නම් ජලත් නැ මහත් නැ. දැන් පිට රටවලින් ඔබතුමාලා හාල් ගේනවා, ලුණු ගේනවා, හැම එකම ගේනවා. එයි එහෙම කරන්නේ අපිට මේ අඩු ගාණෙන් අපේ එච් කලාපේන ගොයි මාතුරට මේ ගොයිතන් කටයුතු කරන එක කන්නේකටත් හරියට වතුරු ලබා දෙන්නකෝ අපේ එමෙතුමනි.
තරමෙතුම.
ඔව් එච් කලාපයේ මං හිතන්නේ ගොයි මහතුරු මහතුරුත්මාගේ යොමු කිරීමත් ඒ වගේම දුමින් දිසානායක ගරු මන්ත්‍රීතුමාගේ යොමු කිරීමත් ඇතුළු සමග අමාත්‍යාංශයේ දීර්ඝ සාකච්ඡාවක් කරා. මොකද ඒ අයට තියෙන ප්‍රශ්නේ තමයි කාලගුණ වෙනස් වීම නිසා ගොවිතැන් කිරීමේ ප්‍රමාණය ප්‍රතිශතය අඩු කරලා තියෙනවා මහවැලි සංවර්ධන අධිකාරිය මගින්. මොකද ඒ සඳහා දීර්ඝකාලීන විසඳුම් වශයෙන් අපි කලාවැව රොම්මඩි ඉවත් කිරීම මේ අවුරුද්ද සිදු කරනවා. අක්කරඩි 15000ක වගේ ධාරිතාවයක් එකතු වෙනවා. මේ ප්‍රශ්නේ උද්ගත වෙලා තියෙන්නේ විශේෂයෙන්ම ඒ ගොවි මහතුත් එක්ක කරපු සාකච්ඡාවත් ගරු මන්ත්‍රීතුමාගේ සහභාගීත්වයක් තිබ්බා. අනුව කටයුතු කරපුවාම වැහි කාලෙට ජලය ලැබෙනවා වැව් මේ පිටාර යන්න. නමුත් මේ වැහි කාලේ වතුර ටික එකතු කරගෙන කළමනාකරණය කිරීම සඳහා ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම කලාවැව රොම්මඩ පිළිලා අවුරුදු ගානක ඉඳන් දැන් ඒක ඉවත් කිරීමේ කටයුතු මේ වර්ෂයේ අපි සිදු කරන්න පටන් ගන්නවා. ඒතකොට යම් ධාරිතාවයක් අක්කරඩි 15000ක වගේ ප්‍රමාණයක් එයි. ඊට පස්සේ සෙසු කුඩා වැවුත් අපිට ඒ ජලය ගබඩා කිරීම සඳහා කටයුතු කරන්න සිදු වෙනවා. ඒ කටයුතු කිරීමත් සමගම මම හිතනවා මේ ප්‍රශ්නේ වෙනවා තව එකක්. අපි මහවැලි එච් කලාපයට දීලා තියෙනවා මෙච්චර 125යි මේ අවුරුද්දේ වගා කරන්න කියලා දීලා තිබ්බේ. ඒ 125 වගා කරන්න කියලා කියන්නේ ගරු නියෝජක කතානායකතුමනි, සමහර අපේ තියෙන වැව්වල තියෙන වතුර ධාරිතාවයත් ඒ වගේම වැස්ස ගැන යම් ෆෝකාස්ට් එකක් කරලා පෙර හිතුවිල්ලක් කරලා මෙච්චර වහී කියලා හිතලා තමයි මේ ප්‍රමාණය කියන්නේ. නමුත් අපි හිතන හිතුවිල්ලට වර්ෂාව ලැබුණේ නැති එක ගොවියන් යම් අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. නමුත් ඒ සඳහා වගාලින් අපි 1000ක් වගාලින් 1000ක් ඒ ප්‍රදේශය තුළ මහවැලි අධිකාරියේ මුදල් මගින් කටයුතු කරමින් යනවා. දැන් වෙනකොට 95ක් වගේ ප්‍රමාණයක් නිර්මාණය කරලා තියෙනවා.
මොකද දෙවෙනි අතුරු ප්‍රශ්නේ
ගරු සභානායකතුමනි, මෙතුමා කියන විදිහට කලාවව තමයි මගේ ගම. ඒ වෙවේ ඇතුළතම පහළ තමයි මම ඉන්නේ. ඕන තරම් වතුර තියෙනවා. කොළඹ ඉන්නවා මෙතුමාලා පත් කරලා ඉන්නවා නිලධාරි තුමි කෙනෙක්. ඒ තුමිත් එක නිලධාරි කෙනෙක්ට කතා කරන්නත් බෑ, ඇමති කෙනෙක්ට කතා කරන්නත් බෑ. එතුමි කියන දෙයක් තමයි, එතුමි අතේ බලය අරන් ගොයි මාතුරු සති ගාණක් තමුත් එකම නගරේ අමඩ ගහලා ඒ කටියේ තියාගෙන අයිංශක ගොයි මහතුරුගේ ගොයි බිම් හැම එකම මරලා දැම්මා. එයි එහෙම කරන්නේ වතුරු තියෙදිත්. දැන් ඔබතුමාට ගිහිලා බලන්න පුළුවන් කලාවව. මෙතුමා කියන එක මෙතුමා ඉන්නේ ගම්බහ, මම ඉන්නේ කලාවව. කලාව ඕන
තරම්
වතුරු තියෙදිත් එයි ඔබතුමාලා දුන්නේ නැහැ. මේ මෙරලා ගියේ ගොයි මහතුරුට වන්දියක් කරන්න ලබා දෙන්න. එහෙම කරන්න එපා.
ගරු ඇමතුමා.
ඔව් ඇත්තටම කලාවැවේ වතුර ප්‍රමාණය තියෙන්නේ මහවැලි එච් කලාපයේ විතරක් නෙමෙයි. මොකද එතුමා ඒ කියන විදිහට ඒ ගොවි මහත්තුරුත් ඇවිදිලා අමාත්‍යාංශයෙන් දැන් සති දෙකකට ඉස්සෙල්ලා ඔය කියන නිලධාරි තුමියත් අපි ගෙන්නුවා. ඒ ඒ ඒ නිලධාරි තුමියත් ගෙනල්ලා මේ සාකච්ඡාව කරලා ගොවි මහත්තුරු දැන් සති දෙකකට ඉස්සෙල්ලා සෑහීමකටපත් වුණා. නමුත් කලාවැවේ වතුර තියෙන්නේ මේ ප්‍රදේශයට විතරක් නෙමෙයි කියන එක තමයි ඒ ගොවි මහතුරුත් එක පිළිගත්තා. ඉතින් මේ මේ නිලධාරි තුමියට සිද්ධ වෙලා තියෙනවා හැමෝටම යම් සලාක ප්‍රමාණයක් මත වතුර තීන ටික පරිස්සම් කරලා ලබා දෙන්න.
හොඳයි, බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක 7 ගරු වේලකුමාර මන්දිතුමා. ප්‍රශ්න අංක 7
අහනවා. ප්‍රශ්නේ අහනවා ගරු.
ප්‍රශ්න අංක 7 නෑ, අවසව දෙන්න බෑ. ප්‍රශ්න අංක 7 ඔබතුමා ප්‍රශ්න අහන්න. ගරු රාජ්‍ය ව්‍යවසාය කඳුර රට උරුමය මහනුවර සංකන්ද රාමතු මැනසීමට ප්‍රශ්නාංකාට ගරු අශෝක ප්‍රියන්ත මැතිතුමා. ප්‍රශ්නාංක 9 ගරු ආනන්ද අලුගමගේ මැතිතුමා.
අහනවා ගරු නියෝජ්‍ය කතානායක.
ගරු අධ්‍යාපන මැතිතුමාගේ නැසීමට
ගරු කතා නියෝජ්‍ය කතානායකතුමනි, අයන්නේ එක වර්තමානයේ ජාත්‍යන්තර පාසල් පවත්වාගෙන යනු ලබන්නේ සමාගම් පනත ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ආඥා පනතේ යටතේ සමාගමක් හෝ ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කිරීමෙනි. එම නිසා මෙම පාසල් පිළිබඳව නිවැරදි තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශය සතු නොවේ. කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යාංශය සතු ඇති තොරතුරු අනුව මහනුවර දිස්ත්‍රික්කයේ ඇති ජාත්‍යන්තර පාසල් සංඛ්‍යාව 30කි. 2 ඇමුණුම 1 3 මෙම පාසල් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි කර නොමැති අතර ජාත්‍යන්තර පාසලට ගුරුවරුන් බඳවා ගැනීම, ගාස්තු අය කිරීම, නියාමනය කිරීම වැනි කාරණා පිළිබඳ සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ප්‍රතිපාදන නොමැත. ඉදිරියේදී මේ පිළිබඳව නව පනත මගින් අවශ්‍ය පියවර අරගෙන ඇත. පෞද්ගලික පාර්ශ්වයකට පාසල් ආරම්භ කළ හැකිවන පරිදි මං අර ඉස්සෙල්ලා කියවේ එකමයි ගරු මන්තුමා, ඔබතුමා හිටියා නේද අහගෙන? ඒ එකම ප්‍රශ්නේ අර එතුමා අහපු ප්‍රශ්නේමයි.
ගරු මන්තුතුමා, ඔබතුමාගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ අහනවද?
අහනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අධ්‍යාපන අමාත්‍යතුමා සඳහන් කරන ආකාරයට ගරු ඇමැත්තුමනි, පෞද්ගලික පාසල් විශේෂයෙන්ම ආගම් මුල් කරගෙන ජාතීන් මුල් කරගෙන විවිධ පාසල් මේ රටේ ආරම්භ වෙලා තියෙනවා. මං හිතන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයට ඒ පිළිබඳව යම් අවස්ථාවලදී මැදිහත් වීම කරන්නට, ඒ වගේම ඇමතිවරයාට ඒ සම්බන්ධව කටයුතු කිරීමට අවස්ථාව නොවන පාසල් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මම ඔබතුමාගෙන් අහන පළවෙනි අතුරු ප්‍රශ්නය, ඔබතුමා ඒ පිළිබඳව මේ ආගම්වාදී ජාතිවාදී පාසල් මේ රටේ ස්ථාපිත වීම වෙච්ච, ඒ වගේම වෙන්ට තියෙන ඒ පාසල් සඳහා ඔබතුමා මෙතෙක් ගත් ක්‍රියාමාර්ග මොනවද? ඉදිරියේදී ඒ පිළිබඳව කටයුතු කරන කෙසේද?
අරු මන්ත්‍රීතුමනි, මේ මම මීට පෙර උත්තරේ දුන්නා වගේ මීට පෙර මේ වෙනකනුත් අත් වශයෙන්ම මේ ජාත්‍යන්තර සහ වෙනත් පාසල් නියාමනය කරන්න අපිට බලතලයක් තිබුණේ නැහැ. ඒ නිසා තමයි අපි නව අධ්‍යාපන පනත දැන් ඉදිරිපත් කරන්න කටයුතු කරලා තියෙන්නේ. ඒ පනත තුලින් මේ සියල්ලම නියාමනය කරන වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ඔබතුමා අහපු අර වෙනත් පාසල් දැන් උදාහරණයක් විදිහට මධ්‍යස්ථා පාසල් වුණත් දැන් අධ්‍යාපන අමාත්‍යාංශයේ යටතට අරගන්න අවශ්‍ය කටයුතු කරමින් යනවා. මුස්ලිම් කටයුතු අමාත්‍යාංශයත් එක්ක සාකච්ඡා කරලා ඉතින් මේ දේවල් කරමින් යන්නේ.
ඔබතුමාගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ,
ගරු අමාත්‍යතුමනි, නව පනතට අනුව අලුත් පාසල් ලියාපදිංචි කිරීම සඳහා ඔබතුමා අවසර දෙනවද? ඒ වගේම පෞද්ගලික පාසල් ලියාපදිංචි කිරීම සඳහා ඔබතුමාගේ අවසර දෙනවද? ඒ වගේම අපිට දැනගන්න අවශ්‍යතාවයක් තියෙනවා, සජිත් ප්‍රේමදාස ඇමතුමා ඔබතුමා ඉස්කෝලේ යවන්න ලෑස්ති වෙලා කියලා තනවා, ඒකටත් ඔබතුමා අවසර දෙනවද කියලා.
කරු ඇමතුමා,
දැන් නව පාසල් ආරම්භ කරන්න පුළුවන්කම නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. දැන් අපි මේ ව්‍යාපාර ලියාපදිංචි කිරීම යටතේ නවත්තලා තියෙනවා. අපි අර මෙතන ෆයිනෑන්ස් සිටි එකේ පාසලක් ආරම්භ කරන්න අනුමැති ඉල්ලලා තිබ්බා මේ ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සමාගම් මැදුරේ, ඒකට විතරයි අපේ අනුමැතිය දීලා තියෙන්නේ. නැත්තම් දැනටත් අපි පාසලක් ආරම්භ කරනවා නම් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවසරය ගත යුතුව තිබෙනවා. ඉතින් ඒ නිසා මේ පනතාවට පස්සේ මේ ගොඩක් ඒවාට ප්‍රශ්නෙට විසඳුම් හම්බ වෙයි.
බොහොම සෝදී ප්‍රශාංක 10 ගරු ජාතික සමරේ මැතිතුමා.
මම අහනවා ගරු කතානායකතුමනි.
ගරු අග්‍රාමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති ආදී කටයුතු අමාත්‍යමය නැසීමට ප්‍රශාංක 10
රජ කතානායකතුමනි සතියක් කල් ඉල්ලා තිබෙනවා.
ප්‍රශාංක 11 ගරු විමල් රත්නායක මැතිතුමා.
මම අහනවා ගරු කතානායකතුමනි.
ගරු මහා මාර්ග
මාර්ග සංවර්ධන කමිෂන් අමාත්‍යමය ඇසෙමිට
නියෝජ්‍ය කතානායකතුමනි අයන් එක අධිවේගී මාර්ගය සහ ඒ පිවිසුම් මාර්ග තැනීමේදී ගංයුරට සිදුවන හානිය අවම වන පරිදි නව ඉංජිනේරු තාක්ෂණය යොදාගෙන නිසි ප්‍රමිතියෙන් යුක්තව සියලුම ඉඳිකිරීම් සිදුකර ඇත. අයන්න දෙක කැලණි ගඟේ පෝෂක ප්‍රදේශවලට අධික වර්ෂාවක් ඇතිවන විට ගඟ ආශ්‍රිත පහත්බිම් ජලයෙන් යටවීම සාමාන්‍යයෙන් සිදුවේ. ආයන්න යුරු කාදනය වීම වැලැක්වීමට දෙපස ගල් වැටි යොදා සංරක්ෂණය කර ඇත. අධිවේගී මාර්ගය සහ පිවිසුම් මාර්ග ඉඳිකිරීමේදී ගංයුරට සිදුවී ඇති බලපෑම අවම කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇත. එයන්න අදාළ නොවේ.
ඔබතුමා පළවෙනි අතුරු ප්‍රශ්නේ.
ගරු කථානායකතුමනි, ගරු ඇමතුමනි, දැන් මේ නිශ්චිත ස්ථානය ගත්තොත් ලෝලෙවල් මාර්ගයේ හයිවේ එක ක්‍රොස් වෙන ප්‍රදේශය කියන්නේ. එතන මේ ප්‍රදේශයේ ඒ නිවසියන් මම මුණ ගැසුණා. එතන 1980 ගණන්වල ආපු 87 පමණ ආපු අතිවිශාල ගංවතුරට පස්සේ මේක නැවත යට වෙන්නේ 2017 දී විශාල ගංවතුරක් ඇවිත්. ඒකට හේතුව තමයි ඔබතුමා මේ පළවෙනි අතුරු ප්‍රශ්න මම අහන්නේ. මෙතන මේ හයිවේ එක හදද්දී ගංයුර අඩි 4ක් කපලා තියෙන විතරක් නෙමෙයි වැඩි වතුර ගඟට යන්න කියලා මේ කපපු යුරට යුරේ ඉඳලා අඩි 8ක් මලන් මේ චාරූප තියෙනවා අඩි 8ක් ගැඹුර ඇලක් කපලා තියෙනවා. ඒත් ඇත්තම වෙන්නේ ගංයුර අඩි 4කිනුත් අර 8ිනුත් එකද අඩි 12කින් පහත් වෙලා තිබෙන්නේ. ඒත් දැන් වෙන්නේ වහිනකොට ගහේ ගඟේ තියෙන වැඩි වතුර එනවා ඇල දිගේ පාරට. ඒ නිසා දැන් මේ ප්‍රදේශයේ ජනාකී ඉන්න ප්‍රදේශයක් ගඟ දෙපැත්තේම කඩු වෙලා සහ බියගම පැත්තට ඒ නිසා ගෙවල් 1000කට වඩා යට වෙනවා. ඉතින් ඒ නිසා මේ අපි ඔබතුමාගෙන් අහන පළවෙනි දේ තමයි මෙතන මේ අඩි 4ක් ඉවුර කපලා ඒක අන්න ඒක වෙනස් කරන එකත් මිනිස්සු ඉල්ලා හිටන එක ගඟේ ඉස්සරහින් තියෙන ඇනිකට් සිස්ටම් එකක් දාලා මෙතන ඇනිකට් දාලා මහ විශාල වේදමක් යන්නේ නැහැ. අඩි 200ක විතර පරතරයක් තියෙන ප්‍රදේශයක් මේක. එහෙම පියවරක් ගන්න ඔබතුමා ලෑසිද කියලා.
ගරු මන්ත්‍රමනි, ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එහෙම මාර්ග සංවර්ධන අධිකාරිය විසින් එහෙම අඩි 4ක යුරෝ කැපීමෙන් මේ ගංවතුර ගැලීමට ප්‍රශ්නයක් ඇති වෙනවා නම් අනිවාර්යෙන්ම අපි එකන මැදිහත් වෙන්නම්. මම මේ ගැන තව වාර්තාවක් සකස් කරලා දෙන්න කියලා ඉල්ලීමකුත් වෙනම කරන්නම්. ගරු මන්ත්‍රමනි, මේක කඩුවෙල අධිවේගී මාර්ග පිවිසුම කඩුවෙල ඒ වගේම රග්ගහවත්ත ප්‍රදේශයේ කැලණි ගඟ ආශ්‍රිත කොටසින් ආරම්භ වෙලා තියෙන ව්‍යාපෘතියක්. එහි කනුමත ඉඳිකර ඇති ගුවන්පාලම ගඟේ යුර දෙපසට හානි නොවන පරිදි ඉංජිනේරු තාක්ෂණයලා ප්‍රමිතියට යටත්ව උරෙහි සුසට සරිලන ආකාරයට කොන්ක්‍රීට් කණු මත ඉඳිකිරීම කර තියෙනවා දැනට. එසේම ඉඳිකිරීම හේතුවෙන් සිදුවන යුරු කාදනය පාලනය කිරීම සඳහා යුරු දෙපස ගල් වැටි යොදා කටයුතු කරලා තියෙනවා. ඒ අතරතුර මේ ව්‍යාපෘතියේ ඉඳිකිරීම 2012 වසරේ ආරම්භ කළ තිබුණත් කීප අවස්ථාවකදීම ගංවතුර තත්ත්වයකට මුහුණ දුන් බැවින් කැලණි ගඟේ යුර එම අවස්ථාවලදී කාදනයට ලක්විය. ඉඳිකිරීම් ආරම්භ කිරීමට පෙරද ගංයුරේ සමහර පහල කොටස් කාදනයට ලක්ව තිබුණු බැවින් කොන්ත්‍රාක් සමාගම එම කොටස් පිටිසකර කිරීම ප්‍රතික්ෂේප කරන ලදී. ඒ වගේම තවද අනවසරයෙන් සිදුකරන ගංයුරු ගොඩ කිරීම්, වැලි ගොඩ දැමීම් ආදි වශයෙන් ඒ හේතු නිසාත් යුර කාදනය වැඩි වී තියෙන බවත් නිරීක්ෂණය කරලා තියෙනවා. ඒ අනුව මේ යුරු හානිය පිළිබඳව වර්තමාන තත්ත්වය පාලනය කරන්න නම් මාර්ග සංවර්ධනය වගේම වාරි මාර්ග දෙපාර්තමේන්තුවත් සම්බන්ධ කරගෙන අපි කටයුතු කරන්න ඕනේ. එනිසා අපි මේක ඒකාබද්ධව සාකච්ඡාවක් කරලා පියවර ගන්න කටයුතු කරන්න.
බුදුමයි දෙවෙනි අතුරු ප්‍රශ්නේ.
ඔව්. ගරු ඇමතුමා, ඒ සාමාන්‍යයෙන් ගංයුරු කාදනය වෙන බලපාන හේතු ඔබතුමා ගොඩක් විස්තර කළා. මේ නිශ්චිත කතුන්දරේ කතාව ගත්තොත් මේ ස්ථානයේ තිබෙන්නේ දැන් පාරම්පරික වශයෙන් කඩුවෙල ප්‍රදේශයේ ගංවතුර පාලනයට ඇනිකට් වදලා තමයි තිබෙන්නේ. දැන් මේක නිශ්චිතව තිබෙන්නේ යුර අඩි 4ක් කැපීම පමණක් නෙමෙයි. ගඟට වතුර ගෙන යාම සඳහා අඩි 8ක් ගැඹුරු මේ එතන තියෙන ඔයාල ෆොටෝස් අඩි 8ක් ගැඹුරු ඇලක් කැපීම හරහා තමයි වැඩි වතුර ගොඩබිමට එන්නේ. ඒ නිසා මම ඔබතුමා නැවත මේක කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබතුමා මාර්ග සංවර්ධන අධිකාරී නිලධාරීන් සහ මේක විශාල ගැටලුවක් ඒ කියන්නේ නිශ්චිත ප්‍රදේශයකට පමණක් බලපාන සිද්ධියක් මහා විශාල ප්‍රදේශයකට බලපාන ගන්නේ නැවන නිසා ඔබතුමා මාර්ග සංවර්ධන අධිකාරී නිලධාරීන් සහ ඔබතුමා සමග ඒ අදාළ පුද්ගලයන් සමග සාකච්ඡාවක් ඉතා එක්වින් ලබා දෙනවා නම් ලොකු සහනයක් නේද ඒගොල්ලෝ ඒගොල්ලෝ දැන් උඩට වහිනකොට මිනිස්සු බාවැල්ල ඉන්නේ ඒ නිසා මේක විසඳන්න පුළුවන් ඔබතුමා සාකච්ඡාවක් ඉතා එක්වින් ලබා දීලා ඔබතුමාගේ අමාත්‍යාංශයට විනාඩි 20ක් ඈතින් තිබෙන්නේ ගිහිල්ලා බලලා මේක විසඳලා දෙන්න කියලා ඉල්ලා සිටිනවා
අපි එකඟයි නියෝජ්‍ය කතානායකතුමනි අපි ඒකට අවශ්‍ය සාකච්ඡාව සැලසුම් කරලා දිනයක් වෙන් කර ඒ ප්‍රදේශවාසීන් සහ නිලධාරීන් එක්ක සාකච්ඡාවට දිනයක් ළඟදීම
බොහොම ස්තුතියි ප්‍රශ්නාංක 12 ඔනරබල් ශ්‍රීධරන් ගරු ඉඩම් පාර්ලිමේන්තු ප්‍රසංස්කරණ කටයුතු ඇමතුමයි නැසීමට
නියෝජ්‍ය කතානායකතුමනි ආයක මෙම අමාත්‍යාංශයේ විෂයපතේට අයත් නොවේ ආ දෙක ඉහත එක පිළිතුරටම අදාළ වෙනවා ආ තුන ඉහත පිළිතුර හා අදාළ වේ ආ හතර ඉඩම් බලපත්‍ර හිමි පවුල් පුද්ගලයන් සංඛ්‍යාව 23192යි ආ පහ ගොඩ ඉඩම් සංඛ්‍යාව 21036යි කුඹුරු ඉඩම් සංඛ්‍යාව 2156යි ආ එක රජයේ ඉඩම් ලබා දීමට කටයුතු කරනුයේ ඉඩම් සංවර්ධන ආඥාපනත හෝ රජයේ ඉඩම් ආඥාපනත යටතේ පවතින ප්‍රතිපාදන යටතේ පමණි ආ දෙක රජයේ ඉඩම් සම්බන්ධයෙන් මෙවැනි ගැටලු තිබිය හැකිය ආ තුන සින්නක්කර ඉඩම් සඳහා උපුන මැතිව ජීවත් වන පවුල් පුජ්‍යලයන් සම්බන්ධව තොරතුරු මෙම අමාත්‍යාංශ විෂයපතේට අදාළ නොවේ රජයේ ඉඩම් බලපත්‍ර නොමැතිව භුක්ති විඳින පුජ්‍යල සංඛ්‍යාව 15870ක් පමණ වෙයි. ඈ අදාළ නොවේ.
Your supplementary question number 1.
ගෞරවය ප්‍රති සභානායකර අවர்களே இந்த ගෞරව அமைச்சர் அவர்களுடைய இந்த கேள்வியிலே மிக முக்கியமாக கிளிநொச்சி மாவட்டத்தில் இருக்கின்ற பெரும்பாலானவர்களுக்கு இன்னும் காணி அறுதி உறுதிகளோ அல்லது காணி அனுமதி பத்திரங்களோ வழங்கப்படாமல் இருக்கிறது. அதற்கான ஏதாவது சிறப்பு ஏற்பாடுகள் இல்லாமல் இது எங்களுக்கு பொருத்தமில்லாதது என்று சொல்லி தவிர்த்து விடுவதன் மூலம் இவ்வளவுக்கான விடைகளும் எவ்வாறு கண்டுபிடிப்பது அப்படி என்றால் அந்த குடும்பங்களுடைய அடிப்படையில் அவருடைய காணிகளுக்கு இன்னும் அனுமதி பத்திரங்கள் இல்லை என்றால் எப்போது வழங்கப்படும் அதற்கான வழிமுறை என்ன முதலாவது கேள்வி
மே பலாத்தி மே கட்டியுத்த சம்பந்தவ அமாத்தியான்ச கீபியாக சம்பந்த எல்லாம் திபேனோ ඒ සියලු කටයුතු ඒ ආකාරයෙන් සිද්ධ කරන්න ඉදිරියේදී කටයුතු කරන්න.
Question number 2.
ගෞරව ප්‍රති සභානායකවරුගලේ இதைவிட இந்த பல காணிகள் மத்திய வகுப்பு திட்டத்தின் கீழ் கிளிநொச்சி மாவட்டத்திலே வழங்கப்பட்ட அக்கராயன், புளியம்பொக்கனை, கண்டாவளை, சிவபுரம் பரந்தன், பச்சிலைப்பள்ளி பிரதேசியலாளர் பிரிவு போன்ற பிரதேசங்களிலே மக்கள் குடியேறி இருக்கிறார்கள். நீண்ட காலமாக அவர்கள் 40-50 வருடங்களாக அந்த காணிகளிலே குடியிருக்கிறார்கள். குறிப்பாக புன்னையிராவி போன்ற இடங்களில் எல்லாம் உழவனூர் போன்ற இடங்களில் குடியிருக்கிறார்கள் ஆனால் அவர்கள் கால் ஏக்கர் அரை ஏக்கர் காணிகளில் குடியிருக்கிற பொழுதும் அவருடைய மத்திய வகுப்பு திட்டத்திற்குள்ளே அந்த காணி வழங்கப்பட்டிருப்பதால் இன்னும் அவர்களுக்கான காணி அனுமதி பத்திரங்கள் இல்லாமல் இருக்கிறது ஆகவே இவற்றுக்காக எப்பொழுது நீங்கள் ஒரு காணி கச்சேரியை நடாத்தி இந்த மக்களுக்கான காணி உரிமங்களை எப்பொழுது வழங்குவீர்கள் அதற்கு ஒரு ஒரு கால வரையறையை தயவு செய்து குறிப்பிடுங்கள்
එතුමා අහපු ප්‍රශ්නෙට පිළිතුර තමයි මේ බලපත්‍ර නොමැති අයට ඉතා ඉක්මනින් ඉඩම් කච්චේරියක් පවත්වලා අපට පුළුවන් ඒ වැඩ කටයුතු කරන්න. දැන් ඒ ප්‍රදේශවල හුඟක් කටයුතු සිදුවෙමින් පවතිනවා. අපිට පුළුවන් ඔබතුමා කියන කොට්ටාස පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරලා ඔබතුමාගේ සහය ඇතුව ඒ කටයුත්ත කරන්න.
බොහොම ස්තුතියි. ප්‍රශ්නාංක 13 ගරු තුෂාර ඉඳුරින් අමරසිරි මැතිතුමා.
අහනවා කතානායකතුමනි.
ගරු රාජ්‍ය පරිපාලන ආපදා උපක්‍රමන කරන පශම්පන් සම්බන්ධ අමාත්‍යම නැසීමට
නියෝජ්‍ය කතානායකතුමනි රාජ්‍ය පරිපාලන ඇමතුමා සති දෙකක් කල් ඉල්ලා තිබෙනවා.
ප්‍රශංක 14 ගරු ආචාර්ය බඳුරු ගුණාන්දර ඇමතුමා.
මම ප්‍රශ්නය.
ගරු මුදල් අමාත්‍යම නැසීමට
අයන්නේ එක කොටස් වෙළඳපොළ පිරිවැටුම උච්චා වචන වෙන බැවින් කොටස් වෙළඳපොළේ පිරිවැටුමෙන් 0.64% ප්‍රතිශතයක් තම කොමිස් වශයෙන් ලබන කොටස් තරවකාර ආයතන කොටස් වෙළඳපොලේ මුළු පිරිවැටුම පහළ වැටෙන විට ආදායම් අඩුවීමේ ප්‍රවණතාවයට මුහුණ පානු ලබයි. එබැවින් 2016 අයවැය මගින් කොටස් තරවකාර ආයතන ඒකාබද්ධ වීම සුදුසු බව යෝජනා කර ඇත. ආයන දෙක කොටස් තරවකාර ආයතනවල ප්‍රමිතිය සහ කටයුතු ඉහළ නැන්වීම සඳහා ශ්‍රී ලංකා සුරකම් පත්හා විනිමය කොමිසන් සභාව පියවර කිහිපයක් ගෙන ඇත. කොටස් තරවකාර ආයතන සඳහා කොටස් හිමියන්ගේ අවම අරමුදල මිනිමම් ෂෙයාර්හෝල්ඩර්ස් ෆන්ඩ්ස් රුපියල් මිලියන 100ක් දක්වා ඉහළ දැමීම, මෙමගින් කොටස් තරවකාර ආයතනවල දිගුකාලීන පැවැත්ම හා මූල්‍ය ස්ථාවරය සොයා බලනු ලබයි. අවදානම් පදනම කරගත් ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතයන් හඳුන්වා දීම කැපිටල් ඇඩික්වසි රේෂියෝස්, මෙමගින් කොටස් තරවකාර ආයතනවල කෙටිකාලීන ද්‍රවශීලතාවය සහ එදිනෙදා ව්‍යාපාර කටයුතු වල පැවැත්ම සහ අවදානම සොයා බලනු ලබයි. කොටස් තරවකාර ආයතනවලට දේශීය හා විදේශීය ආයෝජකයන් සම්බන්ධ කිරීම සඳහා නිරතුරුව දේශීය වශයෙන් සහ විදේශීය වශයෙන් සම්මන්ත්‍රණ සංඥා කිරීම, මෙම සම්මන්ත්‍රණ සුරකුම් පත්හා විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් හුවමාරුව ස්ටොක් එක්ස්චේන්ජ් එක එක්ව සංවිධානය කරනු ලබයි. කොටස් තරවකාර ආයතන සඳහා පොදු අභ්‍යන්තර තොරතුරු පද්ධතියක් බ්‍රෝකර් බැක් ඔෆිස් සිස්ටම්ස් හඳුන්වා දේ. මේ සඳහා රුපියල් මිලියන 5ක උපරිමයකට යටත්ව සෑම කොටස් තරවකාර ආයතනයක් සඳහා අරමුදල් ලබා දෙනු ලැබීය. කොටස් තරවකාර ආයතන නිරතුරුව එතැන් හා විතැන් විගණන ඉන්ටර්නල් ඇන්ඩ් එක්ස්ටර්නල් ඔඩිට්ස් තුළින් අධීක්ෂණයට ලක් කිරීම, එමගින් හඳුන්වා ගනු ලබන දුර්වලතා සඳහා කඩිනම් විසඳුම් ලබා දීම. ආයන 3/2014 කොටස් තරවකාර ආයතන ප්‍රමාණය 36යි, ශාඛා ප්‍රමාණය 77යි, ආයතනවල ගනුදෙනු ප්‍රමාණය රුපියල් ගත මිලියන වලින් 1.98යි. 2015 ආයතන ගාන 36යි, ශාඛා 74යි, 1.51යි. ඒ වගේම 2016 35 ආයතන ශාඛා ප්‍රමාණය 48යි, 1.06යි. 4 කිසිවක් ඒකාබද්ධ නොවිය. ආයන්න පැන නොනගී.
ඔබතුමාගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය දැන් 2016 වර්ෂයේ කොටස් වෙළඳපොළ සම්බන්ධයෙන් ඔබතුමා ඊට දැක්වූ අන්දමේ කවර ක්‍රියාමාර්ග පහ විවිධ උපාය උපක්‍රම අනුගමනය කරනු ලැබුවත් දිගින් දිගටම ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළ 2018 වර්ෂයේ වන විටත් කඩා වැටුණා. දැන් 2018 වර්ෂයේ මාබැංකු වාර්තාව දක්වන ආකාරයට පෙරවැටුම ප්‍රාග්ධනීකරණය සහ මිලයු ඉපයුම් අනුපාතය අනුව ගත් කල කොටස් වෙළඳපොළ ඍණ වර්ධනයක් වාර්තා කරන ලදී. ඉතින් මෙය ඉතාම සංවේදී රටේ ආර්ථික ප්‍රගතිය පිළිබඳ ආර්ථික වර්ධනය පිළිබඳ වඩාම සංවේදී දර්ශකය දිගින් දිගටම මේ රජයේ බලයට පත්වීමෙන් පසු විවිධ උපාය උපක්‍රම වලින් වළක්වා ගන්න බැරි ආකාරයට ණය ගිහිල්ලා තියෙනවා. මේ තත්ත්වය පිළිබඳ ඔබතුමාලා වෙනස් ආකාරයකට කල්පනා කරන්නේ නැද්ද? මේ අස්ථාවර දේශපාලන වාතාවරණයක් තුළ විශ්වසනීය භාවයේ කඩාවැටුණට පස්සේ රජයක කොටස් වෙළඳපොළ සංවර්ධනයේ නොවීමේ ගැටලුවට අලුත් ප්‍රවේශයක් තිබෙනවාද කියලා මම දැනගන්න කැමතියි.
කරා ඇමතුමා.
මම හිතන්නේ කොටස් වෙළඳපොළේ විශ්වනීය භාවය කඩාවැටුනේ අද ඊයේ නෙමෙයි. කොටස් වෙළඳපොළේ විශ්වනීය භාවය කඩාවැටුනේ 2015 ප්‍රථමයෙන්. දැන් මම ඒක කියන්න හේතුවක් තියෙනවා. ඒක හේතුවක් තියෙනවා. මොකද එදා වෙනකන් කොටස් වෙළඳපොළේ වැඩියෙන්ම ආයෝජනය කළා විදේශිකයන් හැරෙන්නට අපේ සේවක අර්ථසාතක අරමුදල තමයි ආයෝජනය කළේ. දැන් ඒකේ විස්තර මෙතන කියන්න අවශ්‍ය නැහැ, අවශ්‍ය නම් කියන්න පුළුවන්. එතකොට මොනවද වුණේ 2015? 2015න් පස්සේ එදා විනිමය හා සුරැකීම් කොමිෂන් සභාව පටන් ගත්තා යම් කිසි පරීක්ෂණ පටන් ගත්තා. ඊට පස්සේ මොනවද කළේ? EPF එක ආයෝජනය කිරීම නතර කළා. 2015, 16, 17, 18 EPF එක ආයෝජනය කළා නැහැ. ඊට ප්‍රථමයෙන් EPF එක විශාල ලෙස ආයෝජනය කළා. ඉතින්
මෙතන අනිවාර්යෙන්ම ගැටලුවක් තියෙනවා. මොකද ආයෝජනය අඩු වෙලා තියෙනවා. ඒක මම පිළිගන්නවා, ආයෝජන අඩු වෙලා තියෙනවා කියලා. නමුත් විශ්වාසය ගැන කතා කරපු නිසා තමයි මට කියන්න හේතු වෙලා තියෙන්නේ. එදා විශ්වාසය කඩ වුණා, ඒකේ ප්‍රතිඵලය තමයි අද අපි භුක්ති විඳලා තියෙන්නේ.
මුදමයි දෙවෙනි අතුරු ප්‍රශ්නේ.
ගරු නියෝජක කතානායකතුමනි, එදා විශ්වාසය කඩ වුණා නම් කොටස් වෙළඳපොලේ සමස්ත මිල දර්ශකයේ හරි කොටස් වෙළඳපොලේ ප්‍රාග්ධනීකරණයේ හරි කොටස් වෙළඳපොලේ අනිකුත් දර්ශකවල පෙන්වන්නේ හැමදාම අඛණ්ඩ ප්‍රගතියක්. ඒ කඩාවැටීමක් පෙන්වන්නේ නැහනේ. කඩාවැටීම ආරම්භ වෙන්නේ මහදවල් මහා බැංකුවේ මහා මුදල් මංකොල්ලේ පෙබරවාරි 27 වුණාට පස්සේ සමස්ත මූල්‍ය ක්‍රමයේ පිළිබඳ විශ්වාසය කඩාවැටෙන්න පටන් ගත්තා. එතකොට විදේශීය ආයෝජකයෝ බය වුණා මේ රටේ මුදල් ආයෝජනය කරන්න. ඔවුන් ඒ ටික අරන් ගියා. මගේ ප්‍රශ්නේ ඊට පස්සේ දැන් ඔබතුමාට පැහැදිලි වෙයි මං කියන දේ. මේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව ජනාධිපති අපේක්ෂකය ලෙස නම් කරපු දවසේ ඉඳන් ඒ හා සම්බන්ධ සිද්ධිවලදී මේ රජය වෙනස් වෙයි කියලා කොටස් වෙළඳපොළ නගින්න පටන් ගත්තා. ඔබතුමා පිළිගන්නවද මේ නාම යෝජනාවේ ජනාධිපති අපේක්ෂක ධූරයට ගෝඨාභය රාජපක්ෂ නම් කළාම කොටස් වෙළඳපොළ නැග්ගා. ඊට පස්සේ ආපහු ප්‍රවෘත්තිය පෙන්වන්න, සංඛ්‍යා ආරම් පෙන්වන්න කියන්න, සංඛ්‍යාව ආරම් පෙන්වන්න බොරුද නැද්ද කියලා ඉවෙන්න.
ඔබතුමා ප්‍රශ්නය අහන්න.
ඒ නිසා
ප්‍රශ්නය අහන්න.
එහෙම තමයි වෙන්න ඕනේ.
ඔබතුමා අහන්න ප්‍රශ්නේ.
මේ ආණ්ඩුව වෙනස් වෙනකන් කොටස් වෙළඳපොළ අලුතෙන් හදන්න බෑ. මම ඒකයි එතුමගෙන්
අහන්නේ. ගරු ඇමතුමා ප්‍රශ්නය අහන්න.
විකල්ප ක්‍රමයක් තියෙනවද කියලා.
ගරු ඇමතුමා.
ඔව්. මන්ත්‍රීතුමනි ක්‍රම දෙකක් තියෙනවා. එක ක්‍රමයක් හැවෙයිලා ඉක්මන් කෙටි. ඒ ක්‍රමවේදයේ ඒකාධිපති පාලන රාමුවක් තුළදී කෙටියෙන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. අනිත් ක්‍රමයේ ඇවිල්ලා ප්‍රජාතන්ත්‍රවාදී නීතිමය රාමුව තුළින් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. එකක් කෙටි, අනිත් එක දීර්ඝකාලීනයි. අපි යොදවල තියෙන්නේ දීර්ඝකාලීන ක්‍රමවේදයක් තමයි යොදවල තියෙන්නේ. දීර්ඝකාලීන මේ රටට ප්‍රතිඵල ගෙන දෙනවා. මම සතුටුයි කියන්නේ ඊයේ ජනාධිපතිතුමා ඊයේ සම්මාන පිරිනමන අවස්ථාවේදී මහා බැංකුවේ අධිපතිටත් දේශමාන්‍ය තනතුරක් ලබා දුන්නා. මොකද්ද ඒක? මොකද්ද වැරදි වෙලා තියෙන වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේන හොයලා බලන්න කොමිෂන් සභාවල් පත් කළා. ඒ කොමිෂන් සභාවල් වල සඳහන් කළා ෆොරෙන්සික් ඔඩිට්ස් කරන්න ඕනේ කියලා. ඒ ෆොරෙන්සික් ඔඩිට්ස් වල රපෝත්තුවත් ඔක්තෝබර් මාසේ රටටම ලැබෙයි. එතකොට අපිට බලන්න පුළුවන් මේ බැඳුම් කරගෙන විතරක් නෙමෙයි කොටස් වෙළඳපොලේ 2010 11 සිදුවුණ වංචාවන් මම පුද්ගලයන් නම් කරන්නේත් නැහැ, සමාගම් නම් කරන්නේත් නැහැ. ඒවත් හෙලිදරව්වයි කියලා ඔක්තෝබර් මාසේ එතකොට බලන්න පුළුවන් කොතනින්ද කඩාවැටීම පටන් ගත්තේ කියන එකත් බලන්න පුළුවන්.
බොහොම ස්තුතියි. ප්‍රශාංක 15 ගරු මොහම්මද් නසීර් මැතිතුමා. ප්‍රශාංක 15 දෙවෙනි මාතේ ප්‍රශාංක 5 පද්මශාන්ත ගුණසේකර මැතිතුමාගේ ප්‍රශ්නය කවුරුත් ගරු මන්ත්‍රීවරයෙක් අහනවද? ගරු මැතිතුමා
සභාගත කරනවා කතා නැතුව.
ප්‍රශාංක 8 ගරු අශෝක ප්‍රියන්ත මැතිතුමාගේ ප්‍රශ්නය ගරු මන්ත්‍රීවරයෙක් අහනවද? ගරු මැතිතුමා
සභාගත කරනවා.
ප්‍රශාංක 15 ගරු මොහම්මද් නසීර් මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නය ගරු මන්ත්‍රීවරයෙක් අහනවද? සභාගත කරනවා. බොහොම ස්තුතියි.